අද 2027 ඩිසැම්බර් මාස පළවන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහන සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්මදේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උපසන්ත සන්ත චිත්තස්ස නෙති චින්නස්ස බික්කුණෝ විකීනෝ ජාති සංසාරෝ මුතෝ සෝ මාර බන්ධනාති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් කිසි විදියක මේ බණ භාවනා කරගෙන යනකොට මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙනකොට මේ කරනා ප්‍රතිපදාවේ අදහස මොකද්ද, මොන විදිහේ පුහුණුවකද ප්‍රතිපදාවකද මේ යෙදෙන්නේ කියන එක දැන හඳුන ගැනීම වටිනවා. ඒ අවබෝධය සහිතව වැඩ කටයුතු කිරීම වටිනවා. එහෙම නැත්නම් සමහර විට අපි මොකක් සඳහා මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙනවද, මොන විදිහේ අදිෂ්ඨානකින් අභිප්‍රායකින් මේ ප්‍රතිපදාව යෙදෙනවද කියලා අපිට හරි නිශ්චයක් නැති වෙන්න පුළුවන්. එහෙම ඔහේ යෙදෙන වාලේදිලා වැඩකුත් නැහැ. ඒ වෙනුවට මොකක් ඉලක්ක කරලාද, මොන විදිහ අදහසකින්ද මේ පුහුණුවේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ කියලා දැන හඳුනා ගැනීම වටිනවා. ඒ අවබෝධයෙන් කටයුතු කිරීම වටිනවා. සාමාන්‍ය ආධුනික කෙනෙක්ට ඒ දේ නැති වෙන්න පුළුවන්. අපි ආධුනිකව සම්බන්ධ වෙනකොට අපි අපිටත් තිබුණේ නැති බව හැබෑව. නමුත් ටික ටික ක්‍රමානුකූලව කරගෙන යනකොට, ටිකෙන් ටික මේ පුහුණුව දැන හඳුන ගන්නකොට අන්න තේරුම් ගන්න පුළුවනි, මොන විදිහේ අදහසකින් යෙදෙන පුහුණුවක්ද මේ, ඒ වගේම මොන විදිහයටද මේ පුහුණුව නිවැරදිව සිද්ධ කළ යුත්තේ කියලා. ඒ විදිහට දැන හඳුනගෙන කරගෙන යාම, අවබෝධයෙන් කරගෙන යාම වටිනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඔහේ නිකන් කරන්නන් ආලේ කරාට එච්චර ලොකු ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. ගොඩාක් දඟලගෙන කරාට වැඩකුත් නැති වෙන්න පුළුවන් නේද? ගොඩාක් ශක්තිය වැය කළා කළත් මේ විදියට මේ කරන ආදේ පිළිබඳ හරි හැඟීමක් නැතුව යෙදෙනවා නම් කරනවා නම් ඒ ශක්තිය බොහෝ විට අපත යන්න තමයි හේතු වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් නිකන් ඔහේ යෙදෙනවා වාලේ යෙදුනට මේක කොයි විදියටද කළ යුත්තේ, මොන විදියේ පුහුණුවක්ද මේ කියන එක අවබෝධ නොකරගෙන ඉඳියොත් එතනත් අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ පැතිකඩ කීපයක් තියෙනවා. ඒ පැතිකඩ කීපය වැඩි වැඩියෙන් හඳුනගන්න, පැහැදිලි කරගන්න, අවබෝධ කරගන්න තමයි ඉතින් අපි ඔය කමටහන් සුද්ධ කරන්නේ, කමටහන් වාර්තා ලීල ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා විටෙන් විට මේ කරුණු පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න උත්සාහ ගන්නෙ. ඉතින් ඒ විදිහේ අවබෝධයකින් ක්‍රමානුකූලව කරගෙන යාම බොහෝ දෙනෙක්ට පහසුව සඳහා, මේ විදිහේ විවේකයක් සඳහා හේතු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම බැලුවහමත් එතන තියෙන්නේ මේ හොඳට අවබෝධයෙන් මේ ප්‍රතිපදාව කරගෙන යන මේ පුහුණුව දැන හඳුනගෙන කටයුතු කරන ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේගේ සතුටු වාක්‍යයක්. බුදුරජාණන් වහන්සේ සතුටු වෙනවා. මොකකටද සතුටු වෙන්නේ? මේ 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 විදිහට මේ ශාසනේ හොඳට වැඩ කටයුතු කරගෙන හොඳ අවබෝධයෙන් මේ දේවල් කරගෙන තමුන්ගේ යහපත සලසගත්ත පිරිසක් ඉන්නවා කියන සතුට තමයි බුදුරජාණන් වහන්සේට මේ තියෙන්නේ. එතකොට මේ මේ විදිහේ පිරිසක් හදා ගැනීම දුෂ්කරයි. මේ විදිහේ පිරිසකට ඒ අවබෝධ ශක්තිය ලබා දීම දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කර කාර්ය කරලා මේ අවබෝධයෙන් ඒ දක්ෂව මේ වැඩ කටයුතු කරගෙන යන මේ ශාසනය හික්මිලා තියෙන මේ ස්වාමීන් වහන්සේ දැක්කහම භාග්‍යතුන් වහන්සේට නිකන් සතුටු වාක්‍යයක් සතුට ප්‍රකාශ කරන යම් අදහසක් ඉදිරිපත් වෙනවා. ඉතින් එන්නේ අදහස ඉදිරියෙන් තියාගෙන අපි අපිත් බලමු මේ අපේ ජීවිතවලටත් තව තව වැඩි වැඩියෙන් මේක පිළිබඳ අවබෝධයක් සහිතව පැහැදිලි බවක් සහිතව කරගෙන යන්න පුළුවන්ද, ඒ සඳහා උදව්වක් ලබා ගන්න පුළුවන්ද කියලා. එතකොට මෙතන ගත්තොත් මේ මම මාතෘකා කරපු කෙටි ගාථාව තමයි බුදුරජාණන් වහන්සේ සතුටු වාක්‍යයක් විදියට ප්‍රකාශ කරන්නේ. එතකොට ඒකේ අදහස පොඩ්ඩක් මතක් කරගත්තොත් උපසන්ත සන්ත චිත්තස්ස නෙති චින්නස්ස විකුණෝ විකීනෝ ජාති සංසාරෝ මුතෝසෝ මාර බන්ධනාති. මම තමයි කියන්නේ උපසන්ත සන්ත චිත්තස්ස, මේ උපශාන්ත වූ සංසුන් හිත ඇති නෙති චින්නස්ස විකුණෝ. මේ නෙතිය මේ භවය පිළිබඳ තියෙන නැඹුරුව මෙන්න මේක සුන් කරන ලද විනාශ කරන ලද භික්ෂුව මම තමයි කියන්නේ විකීනෝ ජාති සංසාරෝ මුතෝසෝ මාර බන්ධනාති. මේ මේ මහානට එහෙම නැත්නම් මේ භික්ෂුවට මේ සංසාරය පිළිබඳ උපත වශයෙන් උපත ආදී මේ සංසාරය පිළිබඳ යම් කිසි විදියක තෘෂ්ණාවක් ආශාවක් නැහැ. ඒක බිඳලා දාලා තියෙන්නේ. මුත්තෝසෝ මාර බන්ධනාති. ඔහු මේ මාර බැම්මෙන් මාර බන්ධනයෙන් බිඳුණා කියන අදහස තමයි තියෙන්නේ. නැවතත් මතක් කරොත් මේ උපසාන්ත සන්තුන් සංසුන් සිත් ඇති මේ මේ විදිහට මේ නෙති චින්නස්ස මේ භව භව නෙත්‍ය සිඳන ලද මේ භික්ෂුව මේ සංසාරය වෙසෙසින් ෂය කරලා තියෙනවා. වික්කීනෝ ජාති සංසාරෝ. අන්න ඒ වගේ කෙනෙක්ට එවැනි භික්ෂුවකට මේ මාර බන්ධනය ඒ බැම්ම අදාළ වෙන්නේ නැහැ. ඒ කෙනා ඒ බැම්මෙන් මිදිලා තියෙන්නේ. එතකොට ඔතන අපි අරගත්තොත් මේ මෙතන තියෙන මේ හොඳම වචනේ තමයි මේ භව නෙත්‍ය නෙත්‍ති චින්නස්ස කියන මෙන්න මේ අදහස. මේ භව නෙත්‍ය භවයට තියෙන නැඹුරුව සිඳලා දාලා තියෙනවා. මේ අදහස තමයි මෙතෙන් ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙන්න මේ නෙත්‍ය කිව්වහම දැන් අපි සාමාන්‍යයෙන් යම් අදහසක් අපි මේ භාෂාවේ වචන පාවිච්චි කරන අර්ථෙන් එනවත් ඇති. යම් කිසි විදියක නැඹුරුවක් ඇලවීමක් මෙන්න මේ වගේ අදහසක් තමයි තියෙන්නේ. දැන් සාමාන්‍ය ඔය පහුගිය දවස්වල වැස්සනේ. වැස්සහම ඔය බදුල්ල වගේ පළාත්වල රත්නපුරේ වගේ පළාත්වල අන්න මොකද වෙන්නේ? මේ වහිනකොට 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 ඔන්න නා යනවා. රේල් පාරවල් ඇට වෙනවා, ගස් ගල් ගලෝගෙන එනවා. ඔය විදිහට දකින්න පුළුවන්. ඒ මොකද හේතුව? ඒ කඳුවල, ඒ කඳු පන්තිවල තියෙන්නේ නිකන් අනතුරු සහගත තත්ත්වයක්. හරි විදිහට නිකන් ඇලවෙලා නැඹුරු වෙලා වගේ ගතියකින් තමයි තියෙන්නේ. ඒව සඳහා යම් යම් මිනිස් ක්‍රියාකාරකම් තමයි වැඩියම හේතු වෙලා තියෙන්නේ. පතල් කපලා නම්මනම් කරලා, ඊට පස්සේ වන සංහාර කරලා, පොළව එක්ස්පෝස් කරලා, ඔය විදිහට මේ තිබීම තුළ අන්න නෙත්තියක් සහිත වගේ තමයි නිතර නිතර තියෙන්නේ. බොහෝ ප්‍රදේශ තියෙන්නේ. අර විදිහට මේ පතල් හැරීම තුළින්, අර විදිහට වන සංහාරය තුළින් මේ විදිහේ මේ නැඹුරුවක් සහිතව තියෙනවා. ඉතින් වැස්සනේ පෙඟුණනේ පදාසයක් ගලවගෙන එනවා. පදාසයක් ගලවගෙන ඇවිල්ලා ඔන්න ගෙවල් දොරවල් පාරවල් යට කරගෙන යනවා. වෙන ආය යනකොට ඒ වගේ දෙයක් දකින්න පුළුවන්. වැස්ස ගමන් බරපතල වැස්සි වෙහි කුණාටුවක් ආපු ගමන් ඔන්න රත්නපුරේට, බදුල්ලට, ඔයගේ පළාත්වලට රතු නිවේදන තමයි ඉදිරිපත් වෙන්නේ. මොකද හේතුව කලින්ම දන්නවා මේ 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 කඳුපන්ති නෙත්ති සහිත, එහෙම නැත්නම් අර විදිහේ නැඹුරු සහිත දේවල් පොඩ්ඩක් වහින්න විතරයි ඕනේ, කඩාන වැටෙනවා. ඔන්න ඔය කියන අදහසින් අරගත්තත් ප්‍රමාණවත්. එතකොට මේ භව නෙත්තියක් ගැන කියන්නේ මේ භවයට මේ පැවැත්ම කෙරෙහි නෙත්තියක් නැඹුරුවක් තියෙනවා. එතකොට ඒක සහිතව තමයි මේ කොයි වෙලාවෙත් කටයුතු වෙන්නේ, පවතින්නේ. පොඩ්ඩක් එහෙම වුණානේ කඩාන ගිහිල්ලා තව තැනක උප්පත්තිය ලබනවා. මෙතන කඩාගෙන ගියාට මොකද? තව තැනකට නැඹුරු වෙලා තමයි හැම වෙලේම මේ ක්‍රියාවලිය තියෙන්නේ. එතකොට එන්නේ නැඹුරුව ගැන තමයි මේ ප්‍රකාශ කරන්නේ. මේ භවයට නැඹුරුවක් තියෙනවා, භව නෙත්තියක් තියෙනවා. අන්න ඒ නෙත්තිය සහිතව තමයි අපි කවුරු කවුරුත් මේ වැඩ කටයුතු සිද්ධ කරන්නේ ඉන්නේ. එහෙම තමයි ඉතින්. පොඩ්ඩක් එහෙම වුණ ගමන් මෙතනින් කඩාන ගිහිල්ලා වෙන තැනකට වැටෙනවා, වෙන තැනකට පතිත වෙනවා. තියන්නේ විදිහේ මොකද්දෝ ක්‍රියාවලියක් මේ අපි තුල නිරන්තරයෙන් පවතිනවා. දැන් ඊයේ ළමයෙක් හම්බුණා. ඒකොල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ මම මේ නිකන් මේ දහම ගැනත් යම් අදහසක් මට තියෙනවලු. හැබැයි අනිත් පැත්තෙන් මේ මේ සැප සම්පත් විඳින මේ ගිහි ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තුකුත් තියෙනවලු. එහෙම තමයිලු මං ඉන්නේ. මෙහෙම මේකම කරනවා කියලා එහෙම අදහසකුත් නෑ ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. අර පැත්තට මේ තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඉතින් ඕම් කිව්වහම මං කොහොමද ඉතින් ගානක් නෑ ඉතින් ඔය තියෙන විදියට ඉන්න කියලා එහෙනම්. නේද? මේක කරන්න අදහසක් නැත්තම්, මේක කරන්න ලොකු ප්‍රේමයක් නැත්තම් අර පැත්තට නම් වැඩිය නැඹුරුව තියෙන්නේ. ඉතින් එහෙම ඉඳියාම හරි කියලා මං කිව්වා. නිකන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නිකන් වැරදි උපදේශක් දුන්නේ කියලා. උපදෙස් දෙන ශීර්ෂයෙන් නෙමෙයි තිය ආයිතින් කියන්නේ. යාට ඒක ඒ පැත්තට බර තියනවා, මේක ගැනත් යම් අදහසක් තියනවා කියලා. ඉතින් ඒ වගේ කට්ටියට බලහත්කාරයෙන් ඇවිල්ලා පැවිදි වෙන්න කියන්න බෑනේ. එහෙම හැමෝම පැවිදි යුතුත් නෑනේ. නේද? එහෙම එකක් නෑ. තම තමුන්ගේ මට්ටමින් කර ගැනීම තමයි, තම තමුන්ගේ මට්ටමින් මේ ප්‍රයෝජනය ගැනීම තමයි ක්‍රමවේදය. එතකොට කෙනෙක් සමහර විට මුකුත්ම නොකර ඉන්නවා. ඒක යාගේ කැමැත්ත. එයාට සමහර විට තාම අර මේ පණිවිඩේ දරා ගන්න සුදුසු මානසිකත්වයක් දියුණු වෙලා නැති වෙන්න පුළුවන්. සමහර විට මේ භවයේ නැත්තම් සමහර විට තව කල්ප ගානකින් දියුණු වේවි. නේද? මේක කකා කකා යනකොට තේ එහෙම කටි ඉන්නවා. දැන් මේ ළමයා කියන විදිහට ඒක පිළිබඳ පෙරේතකමකුත් තියෙනවා. මේක පිළිබඳ යම් ඉතින් අදහසක් තියෙනවා. එහෙම තැරැන්දි තැරැන්දි ඉන්න කට්ටියත් ඉන්නවා. ඒක එක්කෙනාගේ මට්ටම අනුවනේ ඒක තීරණය වෙන්නේ. එතකොට අරයා කියන්නේ මොකද්ද? මේ මගේ මේක ගැනත් යම් අදහසක් තියෙනවා. හැබැයි මේකට සම්පූර්ණ කරනවා කැප වෙනවා කියන අදහසක් මගේ නෑ. මේ මේ සැප සම්පත් විඳින්න කැමැත්තකුත් තියෙනවා. ඉතින් මං ගෝවා ඉතින් ආයෙ නෑ. ඉතින් ඔහොම කරගෙන ඉන්න. එතකොට ඔහොම කාලයක් යනකොට මොකක් හරි වෙන්න තෑ කියලා. ඉතින් මෙයාන මොකක් හරි වෙනවයි කියලා අදහස් කරේ ස්වාමීන් වහන්ස. මඟෝ ඉතින් පැවිදි ජීවිතයක් හරි බණ භාවනාවලට නැඹුරුවක් හරි සහිතව හරි නැතුව හරි ඉතින් ඕම ඉන්නකොට මොකක් හරි වෙන්න ඇතැ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මේ කෙනා කියනවා මොකක් හරි වුණා කියලා ස්වාමීන් වහන්ස, ඉතින් මැරිලා ගියත් මේක ඉවරයක් අහවරයක් නැහැනේ. අන්න ඒකයි වැඩේ. එද මැරිලා ගියත් ඉවරයක් අහවරයක් නැහැ. ආපහු අලුතෙන් ඔන්න ක්‍රියාවලියක් පටන් ගන්නවා. අර නැඹුරු වෙලා තියෙන පස්කන්ධක් කඩාන වැටෙනවා වගේ ඔන්න අලුත් තැනක මොකක් හරි අර විදිහේ අලුත් ක්‍රියාවලියක් හදා ගන්නවා. ඉතින් කරනවා නම් පුහුණුවක යෙදෙනවා නම් මේක ගැන කැපවීමෙන් කටයුතු කරනවා නම් යම් යම් විදිහක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණත් අර විදිහට ඔහේ ඉතින් ඉඳියොත් මොකක් හරි වෙලා යනවා තමා. මොකද්ද වෙන්නේ? මේ භවනෙත්‍ය දිගට ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි වෙන දේ. ඒ නැඹුරුව කොහොමත් තියෙනවා. ඒකයි හිතලා ගන්න දෙයක්වත් ඇති කරන්න දෙයක්වත් නැහැ. ඒක තමයි මේ ගමනේ මොමෙන්ටම් එක. මේ සංසාර ගමනේ මොමෙන්ටම් එක ඒක තමයි. ඒක කොහොමත් තියෙනවා. ඒක එහෙම අලුතෙන් හදන්න දෙයක් කියලා, ඒක අවිනිශ්චිත භාවයක් කියලා එහෙම එකක් නැහැ. ඒ වෙනුවට යන්නේ ඒ ගමන තමයි. එතකොට ඔහොම ඒකෙම වැටිලා ඉඳියොත් ඉතින් අර දවසක අර විදියට නෙත්තියක් සහිතව තමයි, ඒ නැඹුරුවක් සහිතව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. හරි, ජීවිතේ කෙලවර වුණාට ප්‍රශ්නේ කෙලවර වෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත් තැනක අලුත් ස්වභාවයකින් මේ ක්‍රියාවලිය හට ගන්නවා. ඉතින් එන්නේ විදිහේ යථාර්ථයක් තියෙනවා. එතකොට මෙන්න මේ භව නෙත්ති කියන දේ සිඳින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ යෝජනාව. නෙත්ති චින්නස්ස බික්කුණෝ, නේද? භව නෙත්තිය සිඳින ලද ඒ භික්ෂුව කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ නෙත්තිය සිඳීම පිළිබඳ කතා කරන්න කලින් ඉස්සෙල්ලා නෙත්තිය කියන්නේ මොකද්ද කියලා හඳුනගෙන ඉන්න එපැයි. හරියට. එතකොට මෙන්න මේ නෙත්ති භවනෙත්ති භවනෙත්ති කියනවා ස්වාමීනි, මොකද්ද මේ භවනෙත්තිය කියලා? එක හාමුදුරු කෙනෙක් අපි ගැන හිතලාද කොහෙදෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ භවනෙත්තිය ඒ අවස්ථාවේදී අඳුන්නලා දෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන්. එතකොට කියනවා මහාන, මේ රූපයේහි යම් ඡන්දයක් තියනවාද? ඡන්දය කියලා කියන්නේ දැන් ඡන්ද දෙකක් කරලා නින්නේ කට්ටිය. රූපේහි යම් ඡන්දයක් තියනවාද? මේ රූපයට මනාපයක් කැමැත්තක් තියනවාද? ඊට පස්සේ කියනවා මේ රූපේහි යම් රාගයක් තියනවාද? ඒකට රාගයක්, ප්‍රේමයක්, කාලයක් තියෙනවා. යන්න මේ රූපේහි යම් නන්දියක් තියනවාද? සතුටු වීමක් තියනවාද? මේ රූපේහි යම් තෘෂ්ණාවක් තියනවාද? මේ රූපේහි යම් උපය උපාදානයක් තියෙනවද? මේක අල්ලා ගැනීමක්, මේක මතපදනම් වීමක් කියන වගේ අදහසක් තමයි උපය උපාදාන කිව්වම තියෙන්නේ. මෙන්න මේ විදිහේ කරුණු පහක් විතර කියාගෙන යනවා. මේ රූපය යම් ඡන්දයක්, යම් රාගයක්, යම් නන්දියක්, යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදානයක් තියෙනවද? මෙන්න මේක තමයි මහන මේ භව නිට්ටිය. ඒ කියන්නේ මේ තැනැත්තා මේ රූපයට තමුන්ගේ මේ රූපී ස්වභාවය දැන් ඇඟ තුලින් ඒක නිරූපණය වෙනවානේ, නේද? මේ මම තමයි මේ කියලා හැඩ වැඩ කරගෙන අරගෙන යන්නේ ඕක තමයි. ඒ ස්වභාවක ගිහිල්ලා ඉදිරිපත් වෙන්නේ මේ මම කියලා, නේද? මේ 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 ලස්සන ඇඳුමක් ඉන්නේ, ඇඳන් ඉන්නේ මම. මේ මේකප් කරගෙන ඉන්නේ මම. මේ විදිහේ කොණ්ඩයක් තියෙන්නේ මට කියලා ඔන්න ඔය විදියට ගිහිල්ලා ඉදිරිපත් කරන මේ ශරීර කූඩුව තියෙනවානේ. එතකොට ඔන්න ඕක රූපී ස්වභාවය විදියට අපිට පෙන්වන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි මේ කියන්නේ. මෙන්න මේ රූපී ස්වභාවය. මෙන්න මේ රූපය කෙරෙහි යම් ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, උපය උපාදානයක් තියෙනවාද? මෙන්න මේක තමයි මහන මේ භව නෙත්‍ය. ඊට පස්සේ එතනින් නවතින්නෙත් නැහැ. ඊට පස්සේ කියනවා මේ වේදනාව. අපි ගත්තොත් මේ 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 මේක නිකන් අර මේ පංච උපාදානස්කන්ධය කිව්වහම එකට බැඳපු නිකන් මිටියක් වගේ දෙයක් තමයි තියෙන්නේ. දැන් මේ රූපී කයක් මේ භෞතික කයක් මත පදනම් වෙලා ඔන්න අපි විවිධ වේදනා විඳිනවානේ නේද? ඔන්න යම් යම් සැප දුක් විදිහේ විඳීම් මතුවෙලා එනවා. සමහර විට කෙනෙකුගේ රූපයක් දැක්කහම සැප විදිහේ විඳීමක්, තමුන්ට පිය පියම්බිකාවක් වගේ දැක්කොත් නේද, අන්න සැප විදිහේ විඳීමක් ඔන්න මතුවෙලා එනවා. අප්‍රිය දර්ශනයක් දැක්කොත් මොකද වෙන්නේ, අන්න දුක් විදිහේ විඳීමක් මතුවෙලා එනවා. එතන මේ ඇහෙනුත් හැම වෙලේම අර රූපය මත පදනම් වෙලා අන්න යම් යම් විඳීම් මතුවෙනවා. අන්න එතකොට මෙන්න මේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. අර විදිහට දේවල් මත පදනම් වෙලා විවිධ විඳීම් මතුවෙනවා. ඊට පස්සේ අන්න වේදනාව විදිහට හඳුනන එක තමයි. ඊට පස්සේ ආපහු කියනවා මහන, මේ වේදනාවේ යම් ඡන්දයක් තියෙනවද, යම් රාගයක් තියෙනවද, යම් නන්දියක් තියෙනවද, යම් තෘෂ්ණාවක් තියෙනවද, යම් උපය උපාදානයක් තියෙනවද, අන්න ඒක තමයි මේ භවනෙත්‍ය. හරි, ඊට පස්සේ රූප වේදනා සංඥා. සංඥා කියවහම හඳුනා ගැනීමක් වගේම මතකත් අදාළ වෙන ඕකට. අපි ගත්තොත් දැන් අපි කලින් හම්බු වෙච්ච එකෙක් ඉන්නවනะ නේද? අනේ එතකොට මේ මෙයා කියලා මතකයක් අපි ළඟ තියෙනවා. අරය දැක්ක ගමන් අනේ මතකේ තමයි ට්‍රිගර් වෙන්නේ. ආමි මේ මෙයාව කොයිද හරි කලින් දැකලා තියෙනවා. දැන් පහුගිය දවසක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා, නිකන් කලින් දැකලා තියෙනවා වගේ. හැබැයි කවුද කියලා හරියටම නිච්චියක් නැහැ. ඉතින් දවස්වල් දෙකක් තුනක් යනකොට මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා, සාහින්නාස මාව මතකද? මං කෝ නිකන් දැකලා පුරුදු ගතියක් නම් තියෙනවා කියලා. මං බොරැල්ල ස්වාමීන් වහන්සේ, බොරැල්ල අර මේ නමින් යන්නේ, බොරැල්ල කියපු ගමන් අන්න මතක් වුණා මේ බොරැල්ලනි කියලා නෑ. අන්න මොකද උනේ, අර සංඥාවක් කියන ස්වභාවයක්, මතකයක් හඳුනා ගැනීමක් කියන ස්වභාවයක් අන්න අපි ළඟ තියෙනවා, මේ දේ කියලා හඳුනා ගන්නවා. එතකොට ඔන්න සංඥාව ගැන තමයි තෙවනුව කියන්නේ, අර මතක හඳුනා ගැනීම වගේ අදහසකින්. මෙන්න මේ සංඥාවන් පිළිබඳ යම් ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, උපය උපාදානයක් තියෙනවද, අන්න මේක තමයි භවනෙත්‍ය. ඊළඟට තුන්වෙනුව කියන සංස්කරණ. දැන් අපි ළඟ කොච්චරනම් සංස්කරණ තියෙනවද? දැන් සාමාන්‍ය සංස්කාරක කියලා රැකියාවකුත් තියෙනව නේද? එයාගේ ජොබ් එක ගත්තොත් අර රෝ ෆුටේජස් තමයි එයාට හම්බ වෙන්නේ නේද? එම්හෙන් වීඩියෝ කැලි ටිකක් වීඩියෝ කරගෙන කොහොමාරි තොරතුරු ටික යාළඟට යනවා. එයා මොකද කරන්නේ, මේක ගානට මේ ඕඩියෝ ට්‍රැක් එක දාලා නේද, ඕඩියෝ ට්‍රැක් එක දාලා ඒකට වීඩියෝ ටිකක් චොප් කරලා දාලා ලස්සන්ට අර සවුතු කැලි ටික අයින් කළා නේද, සද්දවලත් අප්සට් සද්ද ටික කපලා දාලා ඔන්න ඔය විදියට මේක ගානට අඩු වැඩිය හදලා හරි ලස්සන ප්‍රොඩක්ට් එකක් විදියට ඉදිරිපත් කරනවා. දැන් සාමාන්‍ය ඔය ටීවී වල ඔය සිරසේ වගේ බලනකොට පෙන්නන්නේ නිකන් කපලා කොටලා හරි ලස්සනට මැද්දට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා අර හොඳම කෑල්ලක් මුලට දාලා ඒක ඇහුවාම ඔන්න මනුස්සයා නවතිනවා. ඈ ඊට පස්සේ ඇහෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක, ඊට පස්සේ ආපහු ඔන්න මුලින් ඉඳලා කතාව ගලාගෙන යනවා. පොඩි පොඩි නිකන් ක්ලිප් විනාඩි තුන හතරේ, තුන හතරකුත් නැති තරම් විනාඩි දෙකේ පොඩි පොඩි ක්ලිප් හරි ලස්සනට ඉදිරිපත් කරනවා. ඒක බැලුවාම සංක්ෂිප්තව අර අදහස ගන්න පුළුවන් වෙළඳ දැන්වීමක් පිළිබඳ අදහසකුත් සමග නේද? එතකොට ඒ මොකද කරලා තියෙන්නේ? ඕකට අර සංස්කරණය නොකළ දර්ශන ඔහොම ප්‍රිය නෑ. ඈ අර විදිහට කපලා කොටලා ලස්සනට හැදුවාම තමයි ෂහ් බලන්නකෝ මේ නිවුස් එක කියලා හිතෙන ගානට අමුතු විදිහේ ආකර්ෂණයක් මතුවෙලා එන්නේ. අන්න මොකද උනේ, මේ සංස්කරණයක් සුනම්. එතකොට අපි තුලත් මෙන්න මේ විදිහේ සංස්කරණයක් තියෙනවා. නිතර නිතර මේ හිතිවිලි, හැඟීම්, අපේ අදහස් ඔය වගේ දේවල් වලින් මේක කපලා කොටලා හදමින් තමයි කල් ගෙවන්නේ. හරි. උන සිදුවීම එතනින් නවතින්නේ නෑනේ. ඊට පස්සේ මේ මූ මෙහෙම දෙයක් කරේ. මේක මේ කලිනුත් මෙහෙම දෙයක් කරලා තියෙනවා. මේ හැමදාම මේ වගේ වැඩ තමයි මුගේ තියෙන්නේ කියලා. මේ ඔහොම 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 අර වෙච්ච සිදුවීම පිළිබඳ කපලා කොටලා තමුන්ගේ අදහස් වලට අනුව මේක හතරස් කර ගැනීමක් අපි ළඟ තියෙනවා. ඒ තියෙනවා. දැන් සාමාන්‍ය කෙනෙක් එක කතා කරනකොට උනත් ඔන්න ඔය සංස්කරණය බහුල ඉදිරිපත් වෙනවා. ඔය සංස්කරණය නිසා අපිට ගොඩාක් වෙලාවට ඒ කතාව ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? කෙනෙක් ඇවිල්ලා අපිට මොනවා හරි කියනවා. කියනකොට අපේ ඇතුළත මේ කියන කතාවටත් වැඩිය අපේ ඇතුළත සංස්කරණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එයා කියනවා මොකද්ද මේ 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 කියන දේට උත්තර දෙන්නේ මං කොහොමද? ඈ මේ මේ කියන දේ කෙනා මේ මේ මොන අදහසකින්ද මේ කියන්නේ කියලා අර කියන එක ඇහිල්ල පැත්තක. ඒ වෙනුවට ඇතුළත මේ දෙන උත්තරය පිළිබඳ මේ කියන එක පිළිබඳ මගේ ඔපිනියන් ඈ අර විදිහේ ජජින් ඔය වගේ ඒවා මා තුළ ක්‍රියාත්මක වෙනවා. මෙයා මොකද්ද මේ කියන්නේ, මෙයා මේ මොන විදිහ අදහසකින්ද මේ කියන්නේ කියලා ඔන්න ඔය විදිහට නැවත 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 ඇතුළත සංස්කරණයක් සහිතව තමයි කෙනෙක් ඉතින් ඇහුම් කන් දෙන්නේ. එතකොට ඉතින් කියන දේ නැහැ නේ එකට පුදුමයක් විය යුතු නැහැ. එහෙම පුදුමයක් විය යුතු නැහැ. සමහර කට්ටිය ඉන්නවා ඒ මොළ නිකන් වැඩ කරන්නේම ඔය ඔය විදිහට තමයි. මොනවත්ම කියවලා දනවන්න බෑ ඒ මනුස්සුන්ට. දනවන්නම බෑ. පහුගිය දවසක වැඩසටහනකට ගිහිල්ලා මේ මේ සක්මන පිළිබඳ සරල උපදෙස් ටිකක් දුන්නා. මේ නිකන් අර ටයිට් ෂෙඩියුල් එකකනේ මේ යන්නේ, පැයට හමාරට සක්මනයි පරියන්කේ කරලා මේ ඉවර කරන්න ඕනේ. එතකොට යම් කිසි උපදෙස් ටිකක් දීලා හරි එහෙනම් අපි සක්මන් කරමු දැන් ඔක්කොමලා කියලා ගියා. ගියා. ඊට පස්සේ එක්කෙනෙක් ඇවිල්ලා එයා දැන් අර සක්මන් කර කර ඉන්න අතරේ අර ඔක්කොම පිරිස බාධා කරගෙන මෙයා ඇවිල්ලා දැන් සක්මන ගැන මොකද්ද ඔය එකක් කියන්න උත්සාහ ගන්නවා. ඈ ඒ යාගේ ඔලුවට දාගත්ත එකක් තමයි දැන් මේ කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ 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 මම නිකන් මේ නාමකරණයක් කරනවා. මේ නාමකරණය කරන එක මේ කමක් නැද්ද ස්වාමීන් වහන්සේ කියලා ඕන මොකක්ද අහගෙන එනවා. ඉතින් භාගයක් අහගෙන එනකොටම මං අහන්නෙම නැතුව මං කිව්වා මේ පතුල දැනෙන බව දැනගෙන යන්න කියලා. ඊට පස්සේ ආපහු ඒක අහලා ආ උනේ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ නාමකරණය මේ මේ නම් දැන් මෙහෙම මේ ඉරෙලිය වැටෙනවා ඇඟට කියලා ඔන්න මම නම් කරනවා. මේ කුරුල්ලෙක්ගේ සද්දයක් මට ඇහෙනවා කියලා මම නම් කරනවා කියලා ඔන්න ඔය විදිහට දැන් එයාගේ අර අදහස තමයි මේ එන්නේ. ඉතින් තුන් පාරක් හතර පාරක් අර කියන දේ ඇහෙන්නේ නැහැ. කියන දේ ඇහෙන්නේ නැහැ. ඒක වෙනුවට වෙන එකක් එයාගේ එක මට ඔබන්න හදනවා. ඉතින් දැන් අර පිරිසත් බාධ වෙන අන්තිමට පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් නිකන් වොලියුම් වැඩි කළා ටික තේරෙන විදියට වගේ කිව්වහම ආ කියලා ගියා යන්න. ඈ අර අර පිරිසත් බාධ කරගෙන අර එයාගේ ඔපිනියන් එක අරගෙන ඇවිල්ලා බලනවා ඒකට අනුව එකඟතාවයක් හදාගන්න පුළුවන්ද කියලා. නේද? අන්න ඒ වගේ තමයි. දැන් අර එයාට සක්මන් කිරිල්ලවත් මම මේ පිරිසට බාධා කරනවා කියලාවත් මේ හාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියලාවත් අදාළ නැහැ. ඒ වෙනුවට එයා ඇතුළත සංස්කරණයක් තියෙනවා. තනිකරම නිකන් අමුතු ලෝකයක තමයි ඉන්නේ. ඒ වගේ මොළ තියෙනවා. ඒක වැඩ කරන්නේ මේ විදිහට තමයි. ආයි මොක මොනවා කරත් දනවන්න බෑ, වෙනසක් පෙන්වන්න බෑ. හරි. ඉතින් ඒ වගේ මොළ තියෙන කට්ටියගේ ඒවා වෙනස් කරන්න යන්නේ අපේ මෝඩකම් කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඈ ඒ වෙනුවට අර එයාගේ පිස්සු එයාට හොඳයි කියලා ඉන්න තමයි තියෙන්නේ, වෙන මොනව කරන්නද? ඈ ඒ වගේ කට්ටියට තොරතුරු දීලා එච්චර ප්‍රයෝජනෙකුත් නැහැ. ඇයි? අර ඇතුළත බරපතල සංස්කරණයක් තියෙනවා. එයා මේ ගන්න තොරතුරු නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඔය මාධ්‍ය කියන්නේ ඒකමනේ. ඈ ඒගොල්ලන්ට පුළුවන් එකම නිවුස් එක ඔන්නම් පොසිටිව් කරන්න පුළුවන්. ඔන්නම් නෙගටිව් කරන්න පුළුවන්. ඔන්නම් සම්පූර්ණ මේ නිවුස් එක වෙනුවට වෙනස් විදියක අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ගන්නේ අර අර පැයක විතර කතාවකින් වචන කීපයක් කපලා ගන්නවා. ගත්ත ගමන් අර වචන කීපය තුළ කියන්නේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක් බලනකොට. කතාවේ කියන්නේ වෙන දෙයක්. අර වචන කීපය තුළ කියන්නේ ප්‍රතිවිරුද්ධ දෙයක්. හරි. එතකොට එහෙම නිකන් කපලා කොටලා එයාගේ ක්‍රමයට හදාගත් එකක් තමයි එතන තියෙන්නේ. ඒතර ඒවට කොච්චර තොරතුරු ආවත් කොච්චර ධනවාන උත්සාහ කරත් සභාව මොනවා වුණත් අදාළ නැහැ. ඒගොල්ලන්ගේ ගමන තමයි යන්නේ. ඒ වගේ කට්ටියත් එක්ක ගනුදෙනු කරන අමුතු ශිල්පයක් හොයාගන්න වෙනවා. එහෙම නැතුව අමාරුයි. නෑ ඔය දැන් වැඩසටහන් පුරුදු කරලා පුරුදු කට්ටියටත් සංවිධානය කරලා පුරුදු කට්ටියටත් ඒ වගේ හුරුයි ඒ වගේ කට්ටියක වැඩ කරලා. සමහර වෙලාවට සූම් සංවිධානය කරන කට්ටිය බුරුස් ගාල මියුට් කරලා දානවා. මියුට් කරාට පස්සේ ඉතින් මේ කමාව මියුට් කරා කියලා බැන බැන යන්න යනවා. එහෙම නැත්නම් ඔය වැඩසටහන් වලට සම්බන්ධ වෙන ආරෝලත් මේ ඒගොල්ලෝ දන්නා හැන්ඩල් කරන විදිය. ඉතින් කොහොම හරි මෙන්න මේ අමුතු සංස්කරණයක් තියෙනවා. මේ සංස්කරණයට මේ තැනැත්තා තුළ ඡන්දයක්, රාගයක්, හරි නන්දියක්, තෘෂ්ණාවක්, උපය උපාදානයක් තියෙනවා. අන්න ඒක තමයි භවනෙත්‍ය කියලා මේ භාග්‍යතුන් වහන්සේ හඳුන්වලා දෙනවා. ඊට පස්සේ අවසානයේ තියෙන මේ විඥාන කැල, ඒක ගැන පැහැදිලි කරොත් ඒක සාමාන්‍ය දැන් අපි ගත්තොත් දැන් මේ සියල්ල දැනගන්න ස්වභාවයක් අපි තුල තියෙනවානේ නේද? ඒකට තමයි අමුතුම ප්‍රේමයක් අපි ළඟ තියෙන්නේ. ඒක එකපාරට නිකන් ප්‍රමුඛ වෙන්නේ නැහැ. හැබැයි ඒ ක්‍රියාවලිය තමයි මේ නිතර නිතර යන්නේ. හිතා ගන්න බැරි ප්‍රේමයක් මෙන්න මේ දැනගැනීමේ ස්වභාවයට තියෙනවා. මේ මම නෙමේ දැනගන්නේ. මේ මම නෙමේ තේරුම් ගන්නෙ. මේ මට මේක තේරුණානේ. මට මේක ග්‍රහණය වුණානේ. මේ මටමනේ කිව්වේ කියලා අර නැවත 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 මේවා මේ දැනගැනීමක්. විජානාති විජානාති කෝ ආවුසෝ කියලා කියනවා. මේ වෙසසින් දැනගන්නවා, වෙසසින් දැනගන්නවා කියලා තමයි කියන්නේ. නේද? වෙසෙසින් දැනගන්නවා, වෙසෙසින් දැනගන්නවා කියලා කියන අර විදිහට නැවත නැවත මේ දේවල් හඳුනා ගැනීමක්, දැන ගැනීමක්, හඳුනා ගැනීමටත් වැඩිය දැන ගැනීමක් තියෙනවා. එතකොට මෙන්න මේ දැන ගැනීම ක්‍රියාවලිය අපි තුල තියෙනවා. අන්න ඒකට හිතා ගන්න බැරි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, උපය උපාදානයක් තියෙනවා. ඔන්න ඕක තමයි භවනෙත්‍ය කියලා මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන් මේ භව නෙත්‍ය අඳුනලා දෙන්න භාග්‍යතුන් වහන්සේ උනන්දු වෙනවා. එතකොට අපි හිතමු දැන් මේ භව නෙත්‍ය සිඳින්න ඕන නම් ඒ සඳහා කළ යුත්තේ මොකද්ද? මෙන්න මේ විදිහේ භාවනාවක්, පුහුණුවක් හැදෑරිය යුතුයි. ව්‍යායාම කළ යුතුයි. එතකොට දැන් සාමාන්‍ය දැන් අද කාලේ බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් මටත් පහුගිය දවසක කෙනෙක් හම්බුණා. ඒගොල්ලෝ කියන්නේම මම භාවනා කියලා විශේෂයෙන් කරන්නේ නැහැ ස්වාමීන් වහන්ස. එහෙම කොහොම හිතන්නේවා මේ අර භාවනා කරලා පත්තියන් වෙච්ච කට්ටියත් ඔහොම කියනවනේ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. එයා කියන්නේ නිකන් මම නිකන් මේ දහම් කරුණු හදාරනවා. මේ දේවල් මගේ ජීවිතේට සමීප කරගන්නවා. මේ දේවල් මම අර විදියට මේ තේරුම් ගන්න උත්සාහ ගන්නවා. මේ දේවල් මේ කියන දහම සත්‍ය බව මට සමහර වෙලාවට වැටහෙනවා කියලා ඔන්න ඔය විදිහට කියනවා. ඒ වගේ කට්ටිය කොට දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ පොත් කියවනවා. ඒගොල්ලෝ ධර්ම සාකච්ඡා කරනවා. සමහර වෙලාවට ඒ සාකච්ඡා වලට ගියාම ඔළුව විකෘති වෙනවා නේද? ඔය විදිහේ බොහෝ පිරිසක් මේ අද වගේ සමාජයක මේ තොරතුරු බහුල සමාජයක් නේ මේක. ඒ තොරතුරු බහුල වීමේ ආදීනව පැත්තක් තමයි මේ. YouTube එකට ගියොත් බණම හොයාගන්න පුළුවන් 60 උට අමාරක් නේද? ඊට පස්සේ ත්‍රිපිටකය ඇඟිලි තුඩු වල තියනවා. දැන් සර්ච් කරන්න පුළුවන් මුළු ත්‍රිපිටකයේම. ඔන්නම් අභිධම්ම පිටකය සහිතව, විනය පිටකය සහිතව උනත් සර්ච් කරලා බලන්න පුළුවන්. සූත්‍ර පිටකයට අමතරව අනිත් පිටක පවා සර්ච් කරන්න පුළුවන්. ඒ වගේ මහා තොරතුරු කන්දරාවක් අපි ළඟ තියෙන ලෝකයක්. ඉතින් ඒ තොරතුරු වැඩිවීමේ ආධින විදිහට කොහෙද මේ විදිහට බොහෝ ධර්ම සාකච්ඡා, ධර්මයේ හැදෑරීම්, මේ විදිහට නිකන් මේක කියන්නේ මේකනේ කියලා තේරුම් ගැනීම, ඔය වගේ දේවල් බහුල ලෝකයක්. මටත් මතකයි ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ බණ මුල් කාලේ අහලා නිකන් බණක් ඇහුවාම නිකන් ප්‍රශ්නයක් අහන්න බෑ නිකන් වගේ කියන අදහසකින් මම හිතයිදී මේ සායින්නාංශේ අපවත් වෙලා කියලා. පස්සේ දැනගන්න ලැබුණ මේ සායින්නාංශේ ජීවතුන් අතර ඉන්නවා කියලා. ඉතින් මම දවසක් ගියා ස්වාමින්වහන්සේ හම්බුවෙන්. ගියේ මොකද්ද මේ ග්‍රීන් ටී අරගෙන. අනේ ගිහිල්ලා බලනකොට 60 කෝටුව විතරයි. එයා හාමුදුරුව කියලා හිතාගන්නත් අමාරුයි. මේ කටහඬෙන් තමයි අඳුරගන්න පුළුවන්. ඉතින් ඒ ග්‍රීන් ටී හරියන්නේ නැහැනේ. ඊට පස්සේ පස්සේ දවසක ගියා මේ සස්ත්‍රයන් අරගෙන. ඈ ඉතින් ඒ විදියට ගිහිල්ලා දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඕනේ කියලා හිතාගෙන ඉඳියා. ස්වාමීන් වහන්සේක ටිකක් වෙලා කතා කරන්න හිතුණා, මට හිතුණා වැඩක් නැහැ මේ ප්‍රශ්නේ ආලා කියලා. මොකද මගේ ගොංකමට අහන ප්‍රශ්නයක් නේ ඕක. ඉතින් මේ ওই වගේ ප්‍රශ්නයක් කවුරු හැමෝම ඇවිල්ලා අහනවා. ඉතින් මගේ මම අගෙත් ගොංකමට මමත් එකක් හදාගෙන ගියාට මොකද අහන්න ඕනේ නැහැ කොහොම හරි ප්‍රශ්නේ. ඒ ස්වාමීන් වහන්සේගේ ශරීර සෞඛ්‍යයත් ඒක වෙනකොට හොඳ නැහැ. නිතර නිතර කැස්ස එනවා. ඔය කරන්දන තමයි වැඩි ඉඳි ඒ දවස්වල. මේ නිතර නිතර කැස්ස එනවා, කතා කරන්නත් අමාරුයි. ඊට පස්සේ කටහඬෙන් විතරයි අඳුරන්න පුළුවන් මේ හාමුදුරු කියලා. ඉතින් කෙසේ නමුත් ඒ විදිහේ ප්‍රශ්න ගැටලු අපිට හදාගෙන සාකච්ඡා කරගෙන යම් පමණකට තේරුම් අරගෙන එහෙම කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ චන්දරාගය, එහෙම නැත්නම් මොකද්ද භවනෙත්‍ය තියෙන පංච උපාදානස්කන්ධෙන්ම තමයි ওই ටික ඔක්කොම කරන්නේ. ඔය කෙරුවාවල් ඔක්කොම කරන්නේ ඒකෙන්නේ. දැන් මේ කිව්වනේ භවනෙත්‍යක් ගැන. ඒකෙන්ම තමයි අර හැදෑරීමත් කරන්නේ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඔය පහේ කම්බිනේෂන් එකක් තමයි ඔය තුළ තියෙන්නේ. එතකොට ඒකට ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, රූපේ උපාදානයක් ඉබේම මතුවෙලා එනවා. මේ මගේ මතේනේ කියලා අන්න මම මොකක් හරි කල්පනා කරලා තීරණයකට එළඹුණොත් දහම ගැන, මම මේ කියන්නේ දහම ගැන මොනවා හරි තීරණයකට එළඹුණොත් ආ ඒක වෙනස් කරනවා කියන එක සෙල්ලම් නැහැ. ඒකට එරෙහිව කෙනෙක් වෙන මතයක් ඉදිරිපත් කරොත් ওই සාකච්ඡාවලදී එන්න ආරවුල් යනවා නේද? එන්න නිකන් මෙහෙම 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 කළා ප්‍රශ්න අහන්න හරි දක්ෂ කට්ටිය ඉන්නවා ඈ. ඒ වගේ සාකච්ඡාවක් පටන් ගත්තාම මාස ගණන් ඇදිලා යන්නත් පුළුවන් සාකච්ඡාව. ඒක ඉවරයක් නැහැ නේ. හරි ඒක විදියක මතයක් සනාථ කරන්න උත්සාහ ගන්නවා. තව කෙනෙක් තව විදියක මතයක් සනාථ කරන්න උත්සාහ ගන්නවා. අපේ කලින් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්දියා, ඒ ස්වාමීන් වහන්සේ ඔය වගේ සාකච්ඡා වලට සම්බන්ධ වෙලා පුරුදු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් ওই ප්‍රශ්න හරි මොනවා හරි කියාගෙන එනකොට මම කියනවා මේ එහෙ අර එහෙදි මේ සාකච්ඡා කරලා පුරුද්දනේ තියෙන්නේ කිව්වා. තරහා යනවා, තද වෙනවා මාත් එක්ක. මේ යන්තම් මේ ප්‍රශ්නේ ගොඩ නගාගෙන එනකොටම බාල්දියක් පෙරලුවා කියලා. ඉතින් අර ඒ සාකච්ඡා කරලා පුරුද්ද ඒකට අනුව තමයි ඒ ගමන තියෙන්නේ. ඉතින් ඔය ඔක්කොම අර අර කිව්ව පහම තමයි. එතකොට එන ඔය පහෙන් ඔය පහ මේ විසඳන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හරි, ඒක නිසා අපේ යෝජනාව තමයි ඔය දහම් කරුණු හැදෑරුවා පොඩ්ඩක් ඇති ප්‍රමාණවත්. හරිද? ඒ වෙනුවට මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ භව නෙත්‍ය සහිත මේ පංච උපාදානස්කන්ධය අධ්‍යයනය කරන්න ඕනේ. ඒක තමයි කල යුත්තේ. ඒකට තමයි භව නෙත්‍ය තියෙන්නේ. ඒකට ඔය දහම තේරුම් ගන්න අවශ්‍යම දේ තමයි, මේ දහමට බැස ගන්න අවශ්‍යම දේ තමයි ඔය නෙත්‍ය බිඳීම. යම් යම් පමණකට මේ නෙත්‍ය බාල වුණාද දුර්වල වුණාද ඒ පමණට දහම තේරෙනවා. ඒකයි වැඩි. ඔය වචනෙන් තේරෙන්නේ නැහැ, හැබැයි තේරෙනවා. හරි, ඔය වචන වලින් නොතේරුණාට මේක මින් කියන්නේ මේ හාමුදුරු කියන්නේ මේ පොතේ තියෙන එක කියලා කෙනෙක්ට තේරෙන්න පුළුවන්. ඒ වගේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ පැරණි ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම නිකන් ලොකු පොත් අධ්‍යයනය කළා නැහැ. හැබැයි ඒ පැවිදි සමාජයේ ඒ දහමේ යෙදිලා ඉන්න පිරිසගේ සමාජයේ අදහසක් තියෙනවා මේ හාමුදුරු යම් කිසි විදියක මේ දහම යම් පමණකට තේරුම් ගත්ත යම් ඵලයක් සාක්ෂාත් කරගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. එතකොට අර බොහෝ අධ්‍යයනය කරපු කට්ටිය ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේගෙන් විවිධ ප්‍රශ්න අහනවා. එතකොට අහනකොට මේ ස්වාමීන් වහන්සේ දෙන උත්තර අන්න අර කවදාවත් කියවලා නැති සූත්‍රයක, කවදාවත් මේ හාමුදුරු අහලා නැති ගැඹුරු දහම් කරුණුවල අඩංගු දේවල් තමයි මේ හාමුදුරු අර සරල වචනින් කියන්නේ. හරි, එතකොට මේ අහන කට්ටියට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ අර පොත කියවලා නැහැ නේ, හැබැයි මේ පොතේ තියෙන ටික නේ මේ කිව්වේ කියලා අන්නේ විදිහට. එතකොට අහනවා, ඔබ වහන්සේ මෙහෙම පොතක් කියවලා තියෙනවද? අනේ දන්නේ නැහැ, එහෙම පොතක් නම් මං කියලා කියනවා. අන්න මොකද වෙලා තියෙන, අර හාමුදුරු දහමට බැසගෙන බැසගත්තට පස්සේ අර වචන වලින් නොකිව්වත් කියවෙන්නේ දහම තමයි. හරිද? එතකොට මේ දහම තේරුම් ගන්නවා නම් කළ යුත්ත තමයි ඔය භව නෙත්‍ය සිඳින්න ඕනි. සිඳින්නම බැරි වුණත් නිකන් යම් පමණකට දුර්වල කරොත් අන්න ඒ වෙනස තුල ඒට සාපේක්ෂව අපි දහමට බැසගත්තා වෙනවා. එහෙම නැතුව අර අර භව නෙත්‍යෙම අධ්‍යයනය කර කර ඉඳියා කියලා එච්චර ලොකු ප්‍රයෝජනයක් නැහැ. මම කියන්නේ නැහැ අධ්‍යයනයේ ප්‍රයෝජනයක් නැහැ කියලා. එහෙම අහලා හිතලා කල්පනා කළා නේ අපිත් ආවේ. හැබැයි ආවට පස්සේ තේරුම් ගත යුතු තමයි ඒ කාලය ඉවරයි. මේ කාලය ඉවරයි, ඒවට ඒ වයින් අවශ්‍ය තැනට ආවා. දැන් ඉස්සරහට කළ යුතු තමයි මේක මේ 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 පහට තියෙන මේ නැතිය මේ මේ නැඹුරුව මේක දුර්වල කරන්න ඕනේ, බිඳින්න ඕනේ. ඒ සඳහා තමයි සාමාන්‍ය ඔය භාවනාවක් ප්‍රතිපදාවක් ඉදිරිපත් වෙන්නේ. සාමාන්‍ය අපි ගත්තොත් දැන් ඔය සිහියක් පුරුදු කරන කෙනෙක්ට අපි අඳුනලා දෙන්න උත්සාහ ගන්නවා සක්මනක් පරියන්කයක් මේ විදියට පුරුදු කරන ආකාරය. එතකොට එහෙම පුරුදු කරනකොට අපි දෙන්නේ රූපී කර්මස්ථානයක්, රූප කර්මස්ථානයක් තමයි දෙන්නේ. අන්න අර පහේ මුලම එක මේ කයේ දැනෙන දැනීමක් වගේ දෙයක් තමයි ඉදිරියෙන් තියාගන්නේ. ඒකට කියනවා රූප කර්මස්ථානයක් කියලා. එතකොට අර ගොඩදෙනෙක් කැමති නෑ මේ රූප කර්මස්ථානයට. මේක සරලයි වගේ නිකන්. මම කරන්නේ හිත දිහා බලාගෙන ඉන්න භාවනාවක්. එහෙම නැත්නම් මම කරන්නේ මේ චිත්තානුපස්සනාව කියලා. ඔන්න ඔය විදියට අමුතු ලෙඩ තියෙන හැම කාස් පිරිසට ඒගොල්ලෝ බලනවා චිත්තානුපස්සනාවකට ගෙලින් යන්න බැරිද? කායනුපස්සනාව හරි ලාමකයි, සැහැල්ලු දෙයක්. මට වගේ මං වගේ පොරකට, මං වගේ පුද්ගලයෙක්ට හරියන්නේ නැහැ මේ වගේ සරල සැහැල්ලු දෙයක් කළා කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් චිත්තානුපස්සන වඩන කට්ටිය කෙලින්ම ගිහිල්ලා ඒකට බැස ගන්න කට්ටියට, එහෙම නැත්නම් හිත දිහා බලාගෙන ඉන්න කට්ටියට නුදුරේදීම පිස්සු තද වෙනවා. ඒක අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. හරි, අය කිව්වට විශ්වාස කරන්න. හරිද? එතකොට ඒකින්ද අර රූපී කර්මස්ථානයකට එන්න. ඒක එච්චර ඒක තියෙන හරි සරලත්වයක්. ඒකෙන් පිස්සු තද වෙන්නේ නැහැ කියන හොඳම විශ්වාසයක් තියෙනවා. හරි, මොකද කයට අහම ඒ තුළ ලොකු සංකීර්ණත්වයක් හදාගන්න බෑ. මානසික ක්‍රියාවලි වලට ලොකු ඉඩක් නැහැ. හරිද? අපි මෙච්චර කල් පෝෂණය කරපු හිතිවිලි, අදහස්, ඔපිනියන් සෝ වගේ දේවල් අන්න දුරු වෙලා යන ක්‍රමවේදය තමයි ඔය රූප කර්මස්ථානෙ. ඒකනි බුදුරජාණන් වහන්සේ කියන්නේ විතක්ක මර්ධනය කිරීම සඳහා මම දෙනවා ආනාපානසතිය කියලා කියන්නේ රූප කර්මස්ථානය. ඒ දීම තුලින් මොකද කරන්නේ? අරවැයේ තියෙන වටිනාකම් දුරු කරනවා. ඒ වාවට ගණන් ගන්නේ නැහැ. ඕන උඹයි ආවනම් උඹම ඉඳලා උඹම ඵලයන් කියලා අර ආපු හිතවිලි හැංගීම් අතරේ නැවත නැවත රූප කර්මස්ථානයකට ප්‍රමුඛතාවයක් දීම තමයි සිද්ධ කරන්නේ. ඇවිද්දත් ඒක තමයි. පතුල කියන්නේ, පතුලේ දැනීම කියන්නේ රූප කර්මස්ථානයක්. එතකොට ඔන්න ඕක අඳුන්වලා දෙන්න බැරි නම් හරිද? අපි හිතමු සතිපාසල විදියට හරි, නිස්සරණ වනේ විදියට හරි, ඔන්න ඔය කියන දේ ඔය සරලත්වය අඳුන්වලා දෙන්න බැරි නම් අපි ෆේල්. අඩුපාඩුවක්, දුර්වලකමක් නේද? ඒක නිසා මේ හුස්මට හිත ගන්න කිව්වයි කියලා ඒකට හිත අප්‍රසාදයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඒ තුල සියලු දේ, සියලු ගැඹුරු දහම් තියෙනවා. ඒක නිසා සරලව හුස්මෙන් පටන් ගන්න. හෙටත් හුස්මෙන් පටන් ගන්න. ඒ හුස්ම අමතක කරන්න හේතු කාරණාවක්, ඒක ප්‍රතික්ෂේප කරන්න හේතු කාරණාවක් නැහැ. ඒ වගේම පතුල දැනෙන බවට එන්න. ඒක ඉදිරියෙන් තියාගන්න. ඒකට ප්‍රමුඛතාවය දෙන්න. අන්න ඒ විදිහට තමයි මේ පුහුණුවක ප්‍රතිපදාවක යෙදෙන්නේ. එතකොට මුලින්ම මේ තැනැත්තා මේ විදිහට මේ රූප කර්මස්ථානයකට, හුස්මට, පතුලට සිහිය ගැනීම තුළ අන්න යම් කිසි විදියක එතෙන්ට යම් ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, උපපාදානයක් අර විදියට භවනෙට්ටියක් ඇති කරගන්නා වගේ තමයි. ඔය එහෙම දෙයක් කරනවා. එහෙම දෙයක් කරන්නේ මොකද? අර ඉතුරු ටික ඊට වැඩිය සංකීර්ණයි. ඊට වැඩිය විසකුරුයි. ඒ දේවල් එක ගනුදෙනුව ටිකක් අමාරුයි. ඒක නිසා අන නැවත නැවත හිතවිලි එන්න පුළුවන්. නානා ප්‍රකාර විඳීම් මතුවලා එන්න පුළුවන්, වේදනා මතුවෙන්න පුළුවන්. අර විදියට හඳුනා ගැනීම වෙන්න පුළුවන්. නැවත නැවත මම මේ දැනගන්නවා කියන මේ විඥාන ස්වභාවය මතුවෙන්න පුළුවන්. මේ සියල්ල අතරේ මෙතනත් උත්සාහ ගන්නවා සරලව යන්න අර හුස්ම වැටෙන බව, පතුල වදින බව මෙන්න මේ ක්‍රියාවලියත් එක්ක ඉන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මේ පුහුණුව පටන් ගන්නේ. නමුත් අපි හිතමු මේක කාලයක් යනකොට මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහේම එකතුවක් විටෙන් විට රූපී ස්වභාවය ප්‍රමුඛ වෙනවා, විටෙන් විට වේදනා ස්වභාවය ප්‍රමුඛ වෙනවා, විටෙන් විට සංඥා සංස්කාර ස්වභාව ප්‍රමුඛ වෙනවා, අන්න විඥාන ස්වභාවයත් ප්‍රමුඛ වෙන අවස්ථා නැතුවාම නොවේ. එතකොට ඔන්න ඔය විදිහට මෙන්න මේ පහ හඳුනා ගනමින් පහ තුල සිහිය පිහිටවා ගනිමින් කරන පුහුණුවක් තමයි මේක. ඉතින් එහෙම පුහුණු වෙමින් යනකොට අන්න මොකද වෙන්නේ, ටික ටික මේ මේවායේ තියෙන ඡන්දය රාගය නන්දිය තෘෂ්ණාව උපවිපාදානය මේ තැනත්තා දැක දැන ගන්නවා. හරිද? අර විදියට මේ භව නෙත්‍ය තියෙන්නේ මේ පහට. එතකොට ඒක පිළිබඳ යම් කිසි විදියක තුන්වැන්නෙක් වගේ කරන නිරීක්ෂණයක් තමයි මේක. ඒකට හසු වෙලා තමයි මෙච්චර දවසක් ගත කරේ. සිහිය පිහිටවා ගැනීම තුළ අපි උත්සාහ ගන්නවා මේක බාහිරෙන් ඉඳගෙන නිරීක්ෂණය කරනවා වගේ නිරීක්ෂණයක් සිද්ධ කරන්න. මේක මේ පිටින් ඉඳගෙන බලනවා, මේක දිහාම බලනවා. මම මේ ක්‍රියාවලිය දිහාම නිර්පාක්ෂිකව පැත්තක් ගන්නේ නැතුව බලන්න උත්සාහ ගන්නවා. එතකොට ඔන්න විටෙන් විට මනාපවනාප මේ විදියට විවිධ දේවල් හඹායාම් මේ වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඒවත් දැක දැන ගැනීමම තමයි ක්‍රමවේදය. හරි, ගොඩ දෙනෙක් හිතනවා මේ 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 මනාපමනාප වගේ දේවල් පහළ වෙනකොට, මේ වගේ දේවල් පහළ වෙනකොට මේවා එන්නවා යුතුයි, මේ භාවනා කරන මට මෙහෙම ඒ වෙන්න බෑ කියලා වගේ අදහස් එන්න පුළුවන්. නමුත් විය යුත්තේ තමයි මේ දේවල් මේ ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීමම තමයි අවශ්‍ය වෙන්නේ. හරිද? මනාපමනාප පහළ වෙනකොට මනාපමනාප පහළ වෙන බව දැනගන්න. පෙරේතකමක් කියනකොට පෙරේතකමක් කියන බව දැනගන්න. සංස්කරණය කරනකොට සංස්කරණය කරන බව දැනගන්න. දැන් ගොඩ දෙනෙක් කියනවා සක්මන් භාවනා පරියංක භාවනා කරන්න ගියාම මට දැනෙනවා මේ විදිහට මේ දැනෙනවා මේ විදිහට මේ වාර්තා ලිවීම පිළිබඳ යම් කිසි විදියක ඇතුළත සංස්කරණයක් යනවා. මේ මොකද්ද කියන්නේ? මේ මේ කමඨහන් වාර්තාවල් ලිවීම පිළිබඳ සංස්කරණයක්. එතකොට ගොඩ දෙනෙක්ට ඕක එන වාතයක් වෙනවා. ඉතින් කියනවා බලන්නකෝ සයන්ස මේ මේ මේකේ ඉඳන් මේ සිහිය කැඩෙන්නේ වැඩියම කියලා. නෑ, ඒක සිහිය කැඩිල්ලක් නෑ. ඒ වෙනුවට මේ සංස්කරණය වෙන බව දැනගන්න. මම මේ ඇවිදින්නේ මේක කොහොමද වාර්තා කරන්නේ කියලා සංස්කරණයක් කර කර. මම මේ වාඩි වෙලා ඉන්නේ මේක කොහොමද ලකුරෙන් ලියන්නේ කියලා සංස්කරණයක් කර කර. අන්න ඒ බව දැන ගැනීමම තමයි අවශ්‍ය වෙන්නේ. හරි, මේ විදිහේ සංස්කරණයක් යන බව දැනගන්න. මේ විදිහේ වේදනාවක් විඳින බව දැනගන්න. මේ විදිහේ රූපී ස්වභාවයක් අත්දකින්න බව දැනගන්න. මේ විදිහේ හඳුනා ගැනීමක් මතුවෙන බව දැනගන්න. අන්න ඒ විදිහට නැවත නැවත මේවා දැන ගැනීම මාත්‍රය තුලින්ම මේ තැනැත්තාට පුළුවනි මෙන්න මේකී භව නෙට්ටිය සිඳින ක්‍රියාවලිය පෝෂණය කරන්න. ඒ දැන ගැනීම මොහොතක් මොහොතක් පාසා අන්න මොකද වෙන්නේ, මේ භව නෙට්ටිය දුර්වල වෙනවා. වෙනදාට ওই විදියට දැන ගැනීමෙන් අතර වෙන්නේ නැහෙනි. වෙනදාට ඕක මගේ කරගෙන, ඕක පෝෂණය කරගෙන, ඕකේම වැටිලා හඬමින් වැළපෙමින් අල්ල බදා ගනිමින් ඔහොම තමයි ගමන් කළේ. ඒ වෙනුවට දැන් මොකද කරන්නේ? අන්න මේක යම් කිසි විදියක හඳුනා ගන්නා ස්වභාවයෙන් ඉන්නවා. එතකොට අපි හිතමු ඔන්න ඔය හඳුනා ගන්න ස්වභාවය, දැන ගන්නා ස්වභාවය මෙන්න මේක යම් කිසි විදියක මේ විඥාන ස්වභාවය කියන එක මේක යම් කිසි විදියක අර ඒකට තියෙන නන්දිය, ඒකට තියෙන තෘෂ්ණාව කොහොමද දුරු වෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ අර ටිකනම් හරි. හැබැයි මේ තාම මේ දැනගන්නා ස්වභාවය තියෙනවනේ, ඒකනේ අපි මේ පෝෂණය කරන්නේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හරිද? නමුත් මේකේ මේ විදි අදහසක් අපිට කිව්ව හැකි. මේ විඤ්ඤාණය ගැන කතා කරනකොට කියනවා අනිදස්සන විඤ්ඤාණයක් පිළිබඳ යම් අදහසක්. කියන්නේ නිදර්ශනය නොකරන විඤ්ඤාණයක්. දැන් සාමාන්‍ය අපි ඔය පුහුණුවක තුල මුලදී අත් දකින්නේ මේ දේවල් නිරූපණය කරන විඤ්ඤාණයක්. එතකොට රූප අර විදියට රූපී ස්වභාවයක්, ඊළඟට අර විදියට විවිධ මානසික කටයුතු වල එකතුවක්. ඔන්න නාම රූප කියලා කියන්නේ, නාම රූප කියලා කියන්නේ නාම රූපේහි තමයි ওই විඤ්ඤාණය පතිත වෙලා තියෙන්නේ. එතකොට රූප විදියට අන්න අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භෞතික ස්වභාව, නාම විදියට රූප වේදනා සංඥා සංස්කාර වින් සමාවෙන වේදනා ස්පර්ශ සංස්කාර, ඔන්න ඔය විදියට නාම කොටස් පහක් හඳුන්වනවානේ. විඤ්ඤාණයකට අයිති වෙන්නේ නැහැ, විඤ්ඤාණයකට අයිති වෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ හඳුනා ගැනීම හා සම්බන්ධ, විඳීම් හා සම්බන්ධ මේ විදියට මේ මනෝමය ස්වභාව නැත්නම් මනස තුල ස්වභාව හඳුනලා දෙනවා. එතකොට මේ නාම රූප කියන දෙකේ තමයි හැම වෙලෙම මේ විඤ්ඤාණය වැටිලා ඉන්නේ. ඒකේ තම පතන ඒකේ පතිත වෙලා තමයි තියෙන්නේ. ඒක අල්ලගෙන තමයි ඉන්නේ. නමුත් අපි හිතමු මේ විදියට පුහුණුවක් කරගෙන 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 යන කෙනෙක්ට අන ටික ටික දකින්න පුළුවන් මේ රූප වේදනා සංඥා සංස්කාර කියන මේ පළවෙනි හතරේ නැවත නැවත භාවනා කරනකොට, අර විදියට විපස්සනා කරනකොට යම් කිසි අවධියකදී තේරෙනවා මේකෙන් මේ දේවල් නොදැනී යන ස්වභාවයකට ක්‍රමානුකූලව මේ හිත රූටල යනවා කියලා. ඒකේ ඉන්න අවධියේදී මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න බෑ මම මේ වගේ එකක ඉන්නවා කියලා. හැබැයි ඔන්න නැගිට්ටාම තේරෙනවා කොහේදෝ මොකද්ද වෙලා ඉඳියා. ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් උනේ මම නැගිට්ටට පස්සේ. ඇඩ්‍රස් නැතු වෙලා ගියා කියනවා. ඇඩ්‍රස් තියෙන නම් අර හතර තියෙන්න ඕනේ. ඒ හතර නැති වුණාම මොකද වෙන්නේ? ඇඩ්‍රස් නැති ස්වභාවයක් මතුවෙලා එනවා. නිකන් කාලය ටයිම් එක ස්ලිප් වෙන්න ගන්නවා. මේ විනාඩි ගාණක් ගත වෙනවා කොහේ ගියාද මොනව වුණාද කියලා නැතුව. ඔන්න ඒ විදිහට අන තේරෙනවා මෙන්න මේ මුල් කී හතරෙන් රූප වේදනා සංඥා සංස්කාර කියන මේ හතරෙන් මේ හතර මත පතනය වෙලා මේ හතර මත පිහිටලා තිබුණු මේ විඥාණය අන්න ක්‍රමානුකූලව අර අනිදස්සන ස්වභාවයක් මොකක්වත් දෙයක් මත පතනය නොවුණු ස්වභාවයක් අපපතිට කියලා කියනවා. මේ මොකකවත් මත පිහිටලා නැහැ ස්වභාවයක් නිරූපණය නොකරන ස්වභාවයක් අන්න ටික ටික දියුණු වෙලා එනවා. එහෙම මොකද වුනේ? අන්න අර අරවෑන් මිදිලා සුළු මොහොතකට අන්න නිදහස් වුණා. අර ඒ දේවල් වලට තිබුණු නන්දිය ප්‍රේමය සුළු මොහොතකට දුරු වුණා කියලා අපිට කිව හැකියි. හරි. ඔන්න ඕකම තමයි නැවත නැවත මේ නිකම් මේ පිහිතුඩෙන් ඒ පිහිතුඩම කපනවා වගේ ඇහෙන් ඇහැම දකිනවා වගේ ක්‍රියාවලිය ඕක තමයි. ඒ ක්‍රියාවලිය තමයි තියෙන්නේ. ඒ කාලය තිස්සේ කරගෙන යනකොට තේරෙනවා මේ කරන පුහුණුව තුලින්ම කොහොමද මේ වෙනස සිද්ධ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පුහුණුවත් මහණෙනි සංස්කාරයක්. හැබැයි මේක මේ තියෙන අවම සංස්කරණය තමයි මම මේ දීලා තියෙන්නේ. එතකොට අර විදියට ඇහෙන් ඇහැ දකින්න පුළුවන්ද? නේද? පිහිතුඩෙන් ඒ පිහිතුඩම කපන්න පුළුවන්ද? කියන ප්‍රශ්නේ වෙතින්. නමුත් අන්න ඒ ප්‍රතිපදාව තුළ ඒ දෙ සිද්ධ වෙන බව ඒ සහතිකය භාග්‍යතුන් වහන්සේ අපිට ලබා දෙනවා. ඒක තමයි ඔය කරන වැඩේ. අන්න ඒක කරගෙන කරගෙන යනකොට මේ මුල් කී හතරේ තෘෂ්ණාව ඒ මව නෙත්‍ය ටිකක් අඩු වෙනකොට දන්නේම නැතුව අන්න රූටලා ගිහිල්ලා අර අපපතිට අර විදියට නොපිහිටි විඥාන ස්වභාවයක් ටික ටික මතුවෙලා එනවා. අන්න ඒ මුදවා ගැනීමම තමයි මේ ක්‍රියාවලිය. විඥාණයට උනත් භව නෙත්‍යක් ඇති වෙන නම් ඒක මොකක් හරි මත පිහිටලා තියෙන්න ඕනේ. ඒක නොපිහිටා තියෙනවා නම් ඒකට අර විදිහේ ප්‍රේමයක් අර විදිහේ නන්දියක් ඡන්දයක් රාගයක් ඇතිවෙන්න හිදියක් නැහැ. මොකද හේතුව ඒක නිරූපණය නොවන නිසා. හරිද? අන්න නිරූපණය වෙනවා නන්නේ විඥාණයට උනත් පෙන්බඳින්න පුළුවන්. අර විදිහේ අනිදස්සන ස්වභාවයකට මාරු වුණාම ඒ තුළ තවදුරටත් ප්‍රේමයක් ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රේමයක් ඉතුරු වෙන්නේ නැහැ. හඳුනා මේ විදිහට දැනගන්න ස්වභාවයක් එතෙන්දී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි, ඒකෙන් නැගිටලා ආවට පස්සේ තමයි දැනගන්නේ. ආපහු අර කලින් හතර මුල් හතර ආහම තමයි තේරෙන්නේ. ආ, මම කලින් කොහෙදෝ ඉඳියා. ඒ කාලේ මට ගෙවුණ දැනුනේ නැහැ. ඒ කාලේ මට අර විදියට රිෆ්ලෙක්ට් කරන්න හැකියාවක් තිබුණේ නැහැ කියලා පස්සේ තේරෙනවා. පස්සේ තේරෙන්නේ අර හතර ආවට පස්සේ මුල් කී හතර. ඉතින් ඔන්න ඔය විදියේ අමුතු කතන්දරයක් තියෙන. ඔය විදියේ ක්‍රියාවලියක් තුලින් අන්න ටිකෙන් ටික මෙන්න මේ භවනෙත්‍ය දුරු කරොත්, ඒක දුර්වල කරොත් අන්න ඒ තැනතර තේරෙනවා මෙන්න මේ කී වෙනස, මේ කී සැනසීම අපිට අපි තුලින් දකින්න පුළුවන් කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ අගය කරන්නේ මෙන්න මේ භික්ෂුන් වහන්සේ මේ විදිහේ පුහුණුවක් ප්‍රතිපදාවක් තමුන් තුළ වඩාගෙන ඒ සැනසීම අත්විඳින කෙනෙක්. මේ නෙත්තිච්චින්නස්ස භික්ඛුනෝ මෙන්න මේ විදිහට භවනෙත්‍ය සිඳින ලද මේ භික්ෂුව කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට අපි හිතමු රහත් වෙන එක ටිකක් දුර වුණත්, රහත් වෙනවා වගේ දෙයක් ටිකක් දුර වුණත් අපි හිතමු සාමාන්‍යයෙන් මේකේ මේ තියෙන නැඹුරුව ටිකක් දුර්වල කිරීම තුළින් අනල් ජීවිතේ ලොකු සැනසීමක් විවේකයක් ලං කරගන්න පුළුවන්. මේ ජීවත් වෙනවා කියන එක මේ එච්චරම දුක් විඳිය යුතු, වැළපිය යුතු දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. සාමාන්‍ය අපි අහලා තියෙන මේ සුගතිය උප්පත්ති ලබල ඉන්නවා කියලානේ. නේද? මනුස්ස ලෝකයක් සහිතව තමයි සුගතිය කියන එක හඳුනලා දෙන්නේ. එතකොට සුගතිය උප්පත්ති ලබල ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ නේ ගොඩ දෙනෙක්ට. අපායක ඉන්නවා වගේ හැඟීමක් තමයි බොහෝ දෙනෙක්ට තේරෙන්නේ. හරි. නමුත් අන්න ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ විදියට කරගෙන යනකොට ඇත්තටම මේ සුගතියේ ඉන්නේ කියලා ටිකෙන් ටික හඳුනගන්න පුළුවන් වේවි. නේද? මම මේ අපායක නෙමෙයි මේ උපති ලැබලා තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ ඉන්නේ. මේ සුගතියේ ඉන්නේ කියලා තේරෙන්නිට තියෙනවා. ජීවත් වෙනවා කියන එක ඔච්චරම අමාරු වෙන විදියක් නැහැ. ඔච්චරම වෙහෙස දැනෙන්න හේතුවක් නැහැ. අන්න අර නෙත්‍ය පොඩ්ඩක් දුර්වල කරොත් ඒ දුර්වල කිරීමට සාපේක්ෂව සැනසීමක් විවේකයක් මේ තැනත් අත්දකින්නවා. ඒකට සාක්ෂි වෙන්න පුළුවන් බොහෝ පිරිසක් මේ ඔඩියන්ස් එක තුලත් ඇති, මේ සභාව තුලත් ඇති. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. අර වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්පූර්ණ ඒ භවනෙත්‍ය සිඳලා දාලා තියෙනවා. ඒ ඉලක්කය ටිකක් දුරයි කියලා හිතුණත් අපි හිතමු යම් පමණකට පුහුණු වෙන කෙනෙක්ට ඒ පමණට ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. හරි. දැන් විනාඩි 20ක් දැන් ওই පහුගිය දවසක ආපු රිසර්ච් එකක් ගැන කියනවා. විනාඩි 20ක සිටින් එකක් කරොත් දවසකට විනාඩි 20ක සිටින් එකක් කරොත් 22% ස්ට්‍රෙස් එක අඩු වෙනවලු. ආතතිය 22%කින් අඩු වෙනවලු විනාඩි 20ක සිටින් එකකින්. එච්චරයි. විනාඩි 20ක සිටින් එකක් කරා තමුන් විඳින ආතතිගත ස්වභාවය ආතතිය අන්න 22%කින් අඩු වෙනවලු. ඒ මොකද වෙන්නේ? අන්න අර භව නෙත්‍යම තමයි ওই තියෙන්නේ. හරි, ඒක වැඩි වෙන්න ප්‍රබල වෙන්න වෙන්න ආතති පීඩා දුක් වැළපීම් ඕවා තමයි අපිට විඳින්න ලැබෙන්නේ බොහෝ විට. ඒක නිසා මෙන්න මේ විදිහට ටිකෙන් ටික පුහුණු වීම තුළ විනාඩි 20කින් පටන් ගන්නකෝ. දවසට විනාඩි 20ක සිටින් එකක් කරන්නකෝ. හැබැයි ඒක කතා බහ කරලා සාකච්ඡා කරලා ඒක නිවැරදිව හඳුනා ගන්නකෝ. අන්න ඒ විදිහට යම් කාලයක් ගත කළ බලන තම තමුන්ට මේ කියන කතාවේ ප්‍රතිඵලය වෙනස අත්දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එන්නේ විදිහේ දෙයක් අදහසක් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතමු දැන් මේ කියන ස්වාමීන් වහන්සේ ගත්තොත් සම්පූර්ණ මේ ක්‍රියාවලිය අවසන් කරපු නෙත්ති චින්නස මේ විදිහ භව නෙත්තිය සම්පූර්ණ සිඳලා දාපු කෙනෙක් ගැනනේ කියන්නේ. එතකොට මේ වගේ රහතන් වහන්සේ කෙනෙක් ගැන කියනවා මේ මේ ක්‍රියාවලියේ අවසානයක් බලාපොරොත්තු වෙන. මේ ජීවිතේ කෙලවරක් බලාපොරොත්තු වෙන කල් ගෙවනවා කියලා. මොකද හේතුව අර වෙනදා වගේ ආකර්ෂණය වෙන දේවල් උනන්දුව දන ඕන දේවල් ඒවා සියල්ල දුරු කරලා තියෙන්නේ. එතකොට මේ මේ කල් ගෙවනවා, මේ කය නඩත්තු කරනවා, එහෙම මේ ගමන් කරනවා, වැඩ කටයුතු කරනවා. නමුත් මේකේ අවසානයක් බලාපොරොත්තු වෙන, කෙලවරක් බලාපොරොත්තු වෙන කල් ගෙවනවා වගේ අදහසක් තියෙනවා. ඒ විදිහේ ප්‍රකාශයක් ඔය යම්කිසි තැනක තියුණා, මේ 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 රහත් භික්ෂුව මේකේ කෙලවර බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා. ඒක වෙන්නේ නැති සමහර විට අර පුන්නමන්තානි බුත්තහාමුදුරුවොත්, අර සුනාපරන්තේ පුන්නහාමුදුරුව, ඒ හාමුදුරුවොත් කියනවානේ මේ මේ පුන්න මේ කට්ටිය ගැහුවොත්, ගැහුවාට මොකද ස්වාමීනි කැපුවේ නෑනි, කැපුවොත් කැපුවට ගමන් මොකද ස්වාමීනි මැරුවේ නෑනි කියලා මං හිතනවා කියලා. මැරුවොත් එහෙම පුන්න කියලා ඇහුවාම මේ කියනවා අනේ මේ කොච්චි දෙනෙන්නම් මේ ශාසනේ කොවිලා මේක කෙලවර වෙයිද කියලා බලාගෙන ඉන්නවද ස්වාමීනි. ඉතින් එහෙම කෙන වෙන කෙනෙක් ඇවිල්ලා කොල්ල දෙනව නම් කොච්චර දෙයක්ද කියලා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඔය ඔය තියෙන නෙත්තියම තමයි ඉතින් පැවැත්ම කියන්නේ. එද ඔය පෙරේතකාමම තමයි පැවැත්ම කියන්නේ. ඒක දුරු කරාට පස්සේ තව දුරටත් පැවැත්මක් කියලා දෙයක් අදාළ වෙන්නේ නැහැ. එහෙම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහ අදහසකින් අද දවසේ කතා බහ අපි මෙතනින් අවසන් කරමු. මේ අහගෙන ඉන්න පිරිසටත් අපි අපිට මේ විදිහේ වෙනසක් පරිවර්තනයක් සඳහා මේ දේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනෙත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යෙදුණා. සුපුරුදු ලෙස සම්බන්ධ වෙන අයගේ පහසුව තගා සුළු සාරාංශගත කිරීමක් කරනවා ධර්ම දේශනාව සම්බන්ධයෙන්. අද දිනෙත් ධර්ම දේශනාවට පාදකුණේ බණ භාවනා කරගෙන යන පිරිසක්. එහෙම කරගෙන යනකොට ඇයි මේක කරන්නේ කියන මූලික අවබෝධයක්, මොන අදිෂ්ඨානයක් යටතේ මේක කරනවාද, ඉලක්ක කරගෙන මේක කරනවා කරගෙන යනවාද කියන අදහසක් තියා ගැනීම වටිනවා. ඉතින් එහෙම අදහසක් ඇති කරගෙන යන අයට බුද්ධෝත්තමයන් වහන්සේලාත් ප්‍රශංසා කරනවා. මේ වගේ දෙයක් තමයි අද ධර්ම දේශනා මාතෘක වුණේ. මෙහෙම කරගෙන යන භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා බුදුන් වහන්සේ සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරනවා. එම සතුටු වාක්‍ය තමයි උපශාන්ත වූ සංසුන් සිත් ඇති භික්ෂුවක් භව නෙත්‍ය සිඳිනවා, එම මාර බන්ධනයට අසු නොවනවායි කියලා. ඉතින් මේ නෙත්‍ය කියන වචනය පාදක කරගෙන දීර්ඝ විස්තරයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. මේ භව නිත්‍ය බිඳින්නේ කොහොමද කියන කාරණාවත්. ඉතින් ඒදී ධර්ම දේශනාවේදී සඳහන් කරේ මේ භව නිත්‍ය බිඳින්න තමයි බුදුන් වහන්සේ උපදෙස් දෙන්නේ. මොකක්ද ඒකට මූලික උත්තරයක් ලෙස බුදුන් වහන්සේ දෙන්නේ කොහොමද? මේක ප්‍රශ්නයක් විදිහට අහලම උත්තරයක් දෙනවා. මේ පංච උපාදානස්කන්ධය ඇසුරින් එහිදී රූප, වේදනා, සංඥා, සංකාරයන්, විඥාන කියන පංච උපාදානස්කන්ධී ඡන්ද, රාග, නන්දි, තෘෂ්ණා උපාදාන කිරීමක් ඇති වෙනවා නම් ඉතින් මේක තමයි භව නෙත්‍ය වෙන්නේ. ඉතින් මේ භව නෙත්‍ය නැති කරන්නේ කොහොමද කියන එකත් ධර්ම දේශනාව සඳහන් කරා. ඒ සඳහා ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒ ප්‍රතිපදාවේදී මූලිකවම ඉතින් කියනවා මේ රූප කොටසක් අරගෙන තමයි පැහැදිලි කරන්නේ. තිය ඉතා සරල බව තමයි ගොඩක් අය හිතන්නේ. සරල බව නිසාම නොකර ඉන්නවා, බොහෝ ගැඹුරු දේවල් පසුපස්සේ යනවා. නමුත් මේ සරල බවෙන් ඉතා ගැඹුරකට යන බව කාලයක් ප්‍රතිපදාව කරගෙන යනකොට තේරෙනවා. මූලිකවම හුස්ම රැල්ලක්, පය ස්පර්ශයක් කියන මේ රූප කොටස් අරගෙන තමයි පටන් ගන්නෙ. නමුත් දීර්ඝ කාලිනව මේක කරගෙන යනකොට ඉතා ගැඹුරකට යනවා. ඉතින් අපි දිනපතාම මේ උපදෙස් දෙන්නෙත්, අදහස් හුමාරු කරගන්නෙත්, මේ ධර්ම දේශනාව සවන් දෙන්නෙත් එය නොකොඩවා කරගෙන යෑමටයි. ධර්ම දේශනාව නැවතත් YouTube චැනල් එකේ, නිසරණවනේ වෙබ්සයිට් එකේ, ඊට අමතරව මික්සෙල්ලාර් හරහා නැවතත් සමන් දෙන්න පුළුවන් නිසා සිරු දෙනාගේ මුදා සිටිනවා. නැවත නැවතත් ධර්ම දේශනාවට සමන් දෙන්න ඒ කරුණු මනාව වටහා ගන්න, තමන්ගේ ප්‍රතිපදාවට එම ධර්ම කාරණා ඉතාමත් වැදගත් වෙනවා, උපකාරී වෙනවා. මීළඟට තිබෙන්නේ කොහොමද අපි මේ ප්‍රතිපදාවකට බැස ගන්නකොට ආධුනිකයෙක් වශයෙන් ගරුණී ස්වාමීන් වහන්සේ සඳහන් කරේ මේ සරල උපදෙස් මාලාව ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා පත්‍රිකාවක් වශයෙන්. ඒක මම ෂෙයා කරගන්නම් මේ පත්‍රිකාව. ආධුනික වශයෙන් මෙම පුහුණුවට ප්‍රතිපදාවට බැස ගන්නකොට මූලික වශයෙන් සතිමත් ඇවිදීම, සතිමත් විඳ ගැනීම සම්බන්ධව වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ආරම්භයේදී මෙම වීඩියෝ පටි දෙක නරඹලා මනා අදහසක් ඇති කරගන්න, කොහොමද සතිමත් ඇවිදීම සිද්ධ කරන්නේ, සතිමත් හිඳ ගැනීම සිද්ධ කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට සඳහන් කර පරිදි මූලිකවම මේ රූප කොටසක් කියන දෙයක් තමයි ගන්නෙ. ඒක ලේසි සරලයි. ඉතින් මේ ඉති රූප කොටස කියන්නේ මොකක්ද කියන දෙක තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ. සතිමත් ඇවිදීම ගත්තොත් පාදයේ ස්පර්ශය, සතිමත් හිඳ ගැනීම ගත්තොත් ආනාපාන සතිය, උදරේ පිම්බීම හැකිලීම, හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදින විදිය දැනීම, මේ ආකාරය මේවා ඉතා පැහැදිලිව වීඩියෝ පටි දෙකේ සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව ඉතා සුළුවෙන් හෝ පුහුණුව පටන් ගැනීමයි. එම පුහුණුව සරලව පටන් ගන්න පුළුවන් දිනේ වෙන් කරගත්තු කාලයක්, උදෑසන අවදිවීමෙන් පසු හෝ රාත්‍රී නින්දට යාමට පෙර විනාඩි 5ක පමණ කාලෙකින් පටන් ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ නොකඩවා මෙම ටයිම් ටේබල් එකට හුරු වෙන්න. ඉන් පසු සුළු වශයෙන් මෙම කාලය දික් කරන්න විනාඩි 10ක්, විනාඩි 15ක්, 20ක් මේ ආකාරයට සතියක් පමණ කරන්න පුළුවන්. සතියක පමණ කාලයකින් තමන්ගේ මූලික පුහුණුව පැය දෙකක් පමණ කාලයක් සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන් වාර්තාවක් වශයෙන්. මේ වාර්තාව ලිවීමේදී තාමත් වැදගත් වෙනවා අපි අර මුලින් සඳහන් කරපු රූප කොටස කියන එක. සතිමත් ඇවිදීමේදී කොහොමද ස්පර්ශය දැනුනේ, ඊළඟට සතිමත් සමාවෙන්න, සතිමත් ඇවිදීමේදී පායට ස්පර්ශය දැනෙච්ච විදිහ මූලික කමටහන ලෙස, ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී උදරේ පිම්බීම හැකිලීමද, ආනාපාන සතියද, මේ ආකාර කියන කාරණේ සඳහන් කළා. කොපමණ වාර ප්‍රමාණයක් තමන්ට දැනෙන පරිදි ඇවිදින්න පුළුවන් වුණ පාදයේ ස්පර්ශ පියවර කීපයක් ඇවිදින්න පුළුවන් වුණාද, හුස්ම රැල් කීපයක් ගන්න පුළුවන් වුණාද, මේක හරියටම හරි නම්බර් එකක් වශයෙන් කියන්න ඕනේ තමන්ට දැනෙච්ච විදිහට. ඊළඟට එම අරමුණෙන් සිත පිට ගියා නම් ආනාපාන සතිය හෝ ස්පර්ශ පාදයේ ස්පර්ශය පිට ගියා නම් කොහොමද නැවතත් දැනගත්තේ තමන් මූලික අරමුණට ආවයි කියලා, මේ කාරණාව ඉතා වැදගත්. ඒක සඳහන් කරලා ඊට අමතරව එදිනෙදා ජීවිතයේදී කොහොමද සත්‍යමත් බව පුහුණු කරේ, ඉවුම් පිහුම් කටයුතු කරනකොට, කෑම ගන්නකොට, රැකියාව කරනකොට, එදිනෙදා ජීවිතයේදී කොහොමද සත්‍යමත් බව තමන් පුහුණු කරේ කියන විස්තරත් ඇතුළත් කරලා වාර්තාව අප වෙත ලියා එවන්න පුළුවන්. මේ වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක හෝ email address එක භාවිතා කරන්න පුළුවන්. පුහුණුව නොකඩවා ඉදිරියට කරගෙන යන්න ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවෙදි සඳහන් කරපන්නේ මේ ක්‍රමානුකූල ගැඹුරුකට යන ප්‍රතිපදාවක්. ඉතින් සරල වුණාට වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වා, මෙල්බන් වේලාවෙන් 12:30 සිට 2 දක්වා, නව ශ්‍රීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වා පැවැත්වෙනවා. පුළුවන් හැම විතම වැඩසටහනට සහභාගී වෙන්න, නවකයන් වැඩසටහනට සම්බන්ධ කරවීමට උත්සාහ කරන්න. මොකද මේ වචනය, සතිය කියන වචනය මම හිතන්නේ මේ කාලේ ඉතාම සියලු දෙනාට ප්‍රයෝජනවත් වන දෙයක්. ඉතින් ඒ තමන්ගේ පුහුණුවටත් වක්‍රාකාරයෙන් යම් උදව්වක් වෙනවා අන්න අය මේ වැඩසටහනට සම්බන්ධ කිරීමෙන්. ඉතින් දන්න කියන අය, පවුලේ අය, හිත මිතුරන් වැඩසටහනට සම්බන්ධ කරවන්න කියලා ඉල්ලා සිටිනවා. Zoom meeting link එක රැස්වීම අංකයේ මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මෙම දත්තමම සියලු දෙනා සමඟ බෙදා ගන්නම්. මිළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා අද දිනේ අප වෙත සම්බන්ධ වෙන්න නියමිතයි ධම්මසරණ ස්වාමීන් වහන්සේ, ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සමාවන්න මට මතක තිබුණේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවායි කියලා. ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට වැඩසටහන පිළිගන්නවා. සාදු සාදු සාදු. අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට මම ඉන්ද්‍රානන්දට ආරාධනා කරනවා වාර්තා ඉදිරිපත් කරන ලෙස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි නදී. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, කමටහන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි.
දෙයි.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මම දිනපතා සක්මන් පරයන්ක භාවනාවේ යෙදෙන අතර එදිනෙදා කටයුතුවලදීද සතිමත් වෙමි. සක්මන මූල කර්මස්ථානයේ වන යටිපතුලට දැනෙන ස්පර්ශය වෙත සිහිය යොමු කරගෙන සක්මන ආරම්භ කළෙමි. මුලින් විලුඹ පොළවේ ස්පර්ශ වන අතර ඉන්පසු කොට්ටයද ඇඟිලිද පිළිවෙලින් පොළවේ ස්පර්ශ වන බව නිරීක්ෂණය කෙලිමි. මෙසේ සක්මන් කරන විට යටිපතුලට දැනෙන ස්පර්ශයට මෙන්ම සිතුවිලිවලටද සතිමත් වන බව නිරීක්ෂණය වේ. සිතුවිලි දෙස සිහියෙන් බලන අවස්ථාවේ මෙන්ම සතිය නැති වී ගොස් කිහිප විටක් සිතුවිලි ඔසේ දිගට ගමන් කරන බවද, නැවත පයට දැනෙන ස්පර්ශයට සිහිය පැමිණෙන බවද නිරීක්ෂණය කළෙමි. විටෙක සැහැල්ලු ගතියද විටෙක කම්මැලි ගතියද අත්විඳෙමි. සක්මන් කාලය පැයකි. පරයන්කය පැයක සක්මනින් පසු පහසු සහ සමබර ලෙස හිඳගතිමි. හිඳගෙන සිටින කයට සිත යොමි කළෙමි. සිහින් ලෙස ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ නාසය පීරාගෙන ඇතුළුවන හා පිටවන බව නිරීක්ෂණය කෙළෙමි. සිතෙහි යම් කලබලකාරී ස්වභාවයක්ද ඇති බව නිරීක්ෂණය විය. හුස්ම අතරින් විවිධ සිතුවිලි කොටස් පැමිණ නැතිවන බවද පෙනුනි. හුස්ම මෙන්ම සිතුවිලි එකට මුසුව ඇති බවක් මෙන් පෙනින. විටෙක සිතුවිලි ඔස්සේ ගමන් කර තිබූ බවද නැවත කයට සිහිය පැමිණි විට තේරුම් ගත හැකි විය. ඉන්පසු හුස්ම ඉතාම සියුම් වූ අතර හුස්ම වැටෙන බවට යම් කිසි සුළු දැනීමක් පමණක් ඉතිරි විය. මෙසේ ටික වේලාවක් සිටින විට සිහිනයක්ද දකින්නාක් මෙන් නොයෙකුත් එකිනෙකට සම්බන්ධ නැති රූප සිද්ධි පෙනෙන්නට විය. ඒවා කෙලවරක් නැතුව ගලා එන්නාක් මෙන් නින්දක සිටියාද නැද්ද යන්න පැහැදිලි නැත. විටෙක කයටද සිහිය පැමිණෙන අතර නැවත ඉහත කී තත්වයටද මාරුවන බව පෙනේ. කයට සිහිය පැමිණෙන විට බාහිර ශබ්දද ඇසෙන බව නිරීක්ෂණය විය. ඉන්පසු මෙම තත්වය නැති වී ගිය අතර කයේ සිහිය පවත්වාගෙන සිටියෙමි. සෙමෙන් සෙමෙන් තද ගතිය දැනෙන්නට වූ අතර එම දැනීම එන්න එන්නම වැඩි වී ඉස පුපුරා යන ලෙසට වැඩි වූ අතර මීට පෙරද එවැනි අවස්ථා අත්විඳ ඇති නිසා එදෙස බලා සිටින විට එයද ටික වේලාවකින් නැති වී යන අයුරු නිරීක්ෂණය කෙළෙමි. නැවතත් කයේ සිහිය තබාගෙන පැයක් වූ පරයන්ක කාලය සම්පූර්ණ කළෙමි. එදිනෙදා කටයුතු වලදී සතිමත් වීම, විශේෂයෙන් තනිව කරන වැඩවලදී දත් මෙදීම මුළුතැන්ගේ කටයුතු හා පිරිසිදු කිරීම සතිමත් වීමට උත්සාහ ගනිමි. දරුවන් සමග කටයුතු වලදී තරහ එන අවස්ථාවලදී කයෙහි දැනීම් වෙනස් වන බව, ඇඟ රත්වන බව, වේගයෙන් හුස්ම වැටෙන බව නිරීක්ෂණය වන විට එම හැඟීමේ සැර බාල වේ. වෙනදාට වඩා ගෙදර දොරේ වැඩ සැහැල්ලු සිතකින් අඩු වෙහෙසකින් කරමි. මෙම පුහුණුව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් අවවාද පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
මේකෙදි ගොඩක් විස්තර කියවිලා තියෙනවා. අපි මුලින් ඉඳලම සක්මනේ ඉඳලා බැලුවොත් සක්මනේ මුලදී කියනවන්න අඳුරගෙන තියෙනවනේ, මුලින් විලම්භ වදිනවා, කොට්ටේ වදිනවා, ඇඟිලි වදිනවා, හැම කිලා පිළිවෙලට කීපයක් අඳුරගෙන තියෙනවනේ. දැන් ඕකට අමතරව තවත් බලන්න, දැන් මේ මුලින්ම ඉස්සෙල්ලම දැනෙන්නේ නැත්තේ නිකන් අඩිය වදින බා. ටික දවසක් ඕක බලන් ඉන්නකොට තමයි ඔන්න මෙහෙම කෑලි කීපයකට වෙන්ගෙනවා කියලා. තවත් මේක වැඩි විස්තර බලාගත්තොත් මේ මීටත් වඩා චූටි චූටි කොටස් වලට කැඩෙනවාද නැද්ද කියලා නම් තවන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා තව ටිකක් මේකේ වැඩි විස්තර බලන්න. එතකොට බලනකොට යටිපත් වල දැන් මුලින් ලොකුවට දැනෙච්ච එක දැන් කොටස් දෙක තුනකට කැඩිලා තියෙනවා. තව තවත් කොටස් වලට කැඩිලාද පේන්නේ. ඊටත් වඩා තව තව බලනකොට තවත් චූටි චූටි කොටස් වලට කැඩෙනවාද නැද්ද කියලා දැන් කියන නිසා නෙවෙයි මේක බලන්න, ඇත්තට මෙහෙම දෙයක් වෙනවාද නැද්ද කියලා. ඒ විස්තර තව ටිකක් බලන්න. ඒ වගේම දැන් සක්මනේදී කියවිලා තියෙනවා මෙහෙම මේක දැනෙන අතරේ සිතුවිලිත් මේ අතරින් එන්න උත්සාහ කරනවා, සිතුවිලිත් එනවා කියලා. ඊළඟට ටික වෙලාවක් යනකොට මෙහෙම සිතුවිලි අර පැත්තෙන් අපිට හොට දාගෙන ඉන්න සැරෙන් සැරේ ඔන්න එන්න අවස්ථාවක් එනකම් ඒකට පොඩ්ඩක් හරි ඉඩ දුන්නට පස්සේ ඔන්න මුලදී දැනෙන්නේ නැහැ, මෙන්න මේ සිතුවිලි වටපිටින් ඉන්න බව විතරයි දැනෙන්නේ. හැබැයි ඔයාට දැනෙම නැතු අහුවෙන හැටි, අහුවෙලා සමහරලාට මේකත් එක්ක එළියට ගියපු හැටි ටිකක් වෙලා අඳුරගෙන තියෙනවනේ. සිතුවිලි වලින් සමහරලාට එළියට ගියා කියලා අඳුරගෙන තියෙනවා. එළියට ගියාට පස්සේ ආයෙත් හිත ඔන්න ටික වෙලාවකින් මේකට සක්මනට යොමු කරා කියලා කියනවා. හැබැයි යොමු කරාට පස්සේ මොකද උනේ කියලා කියවිලා නැහැනේ. ඔය යොමු කරාට පස්සේ ආයෙත් සක්මන දැනුණා කියනවා. සක්මනේ දැනුනේ කොයි විදියටද, ආයෙත් හිත ඇතුළට ආවේ කොහොමද කියන එක ඊළඟ දවසේ රිපෝට් එකක් ලියනකොට ලියන්න අනිවාර්යයෙන් මේක අවශ්‍ය දෙයක් වෙනවා. මොකද හිත එළියට යනවට වඩා ඇතුළට එන එකේ විස්තර අපි ගොඩක් අගය කරනවා නම් අගය කරන්න කරන්න ඇතුළට එන ගතිය ගොඩක් වැඩි වෙනවා. දැන් අපි හිත එළියට යන එක කොහොමද දන්නේ, කියන්නේ නැතුවනේ මේ යන්නේ. හැබැයි ඇතුළට දැන් අඳුරගත්තට පස්සේ ඔන්න දැන් මගේ හිත විසිරලා තියෙන සිතුවිලි වල ඉන්නේ කියලා අඳුරගෙන ඊට පස්සේ ඇතුළට ගෙනත් තියෙනෝනේ, සක්මනට ගෙනත් තියෙනෝනේ මූලකමට නේද. අන්නේ ඇතුළට එන අවස්ථාව අපිට පුළුවන් තරම් අගය කරන්න පුළුවන් නම් හිත අරමුණට ගෙනාවට පස්සේ මෙන්න මෙහෙම වමයි දැනුනේ, විලුඹයි දැනුනේ, එහෙම නැත්තම් වෙන ඇඟිලි තුඩුයි දැනුනේ, ඊළාට එහෙම නැත්තම් මේ කකුල ඔසවනකොටයි දැනෙන දැනීමක් උනේ කියලා ඔන්න හිත ඇතුළට එන ගතිය හොඳට අගය කරන්න කරන්න හිත පිට යනවා තමයි. හැබැයි මේ ඇතුළට එන ගතියත් තව වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඊළඟ වார்த்தාවක් ලියනකොට නැත්තම් වார்த்தාවක් ලියනකොට විතරක් නෙවෙයි හිත මෙහෙම ඇතුළට ගෙනත් තියෙන අවස්ථාවේදී මොන විදියටද මේ පැත්තට එන්නේ කියන එක ගැන පොඩ්ඩක් අගය කරන එක තමයි වැඩියෙන් කරන්න පුළුවන් නම්. ඒතර හිත පිට ගියාට ඇතුළට එන ගතිය වැඩි වෙලා තියෙනවා. ඒ ගැන ටිකක් අවධානය යොමු කරන්න. ඊළඟට අපි සක්මණෙන් ගිහිල්ලා පරයන්කයට ගිහිල්ලා බැලුවහම පරයන්කෙත් ওই විස්තර ඒ විදියටම කියනවා. හිත මෙහෙම ටික වෙලාවක් යනකොට විසිරෙන ගතිය අඳුරගෙන තියලා තියෙනවා. අනේ හිත විසිරෙන බව අඳුරගන්න එක තමයි විසිරීමට තියෙන එකම විසඳුම. එන්නේ දැන් දන්නවනම් මගේ හිත විසිරෙනවා කියලා, මගේ හිත මේ වෙලාවේ හොඳට calm down කියලා දන්නවනම් ඒකම තමයි, ඒ දැනගැනීමම තමයි මේ එකම දේ තියෙන්නේ මේකට විසඳුම විදියට. බලෙන් විසිරෙන එක නවත්තන්නවත් බලෙන් calm down කරන්නවත් උවමනාවක් නැහැ. අඳුරගත්තනම් මගේ හිත වෙනදට වඩා මේ දවස්වල විසිරලා වැඩි. උදේ පරයන්කයට වඩා හවස පරයන්කයේදී විසිරෙනවා වැඩි. නැත්තම් පාරයන්ක ඉඳගත්තු ගමන් විසිරෙනවා වැඩි. ටික වෙලාවක් යනකොට calm down වෙනවා. හරි, ඒකේ අනිත් පැත්ත හරි ඔන්න මේ විසිරෙන හැටි අඳුරගත්තනම් ඒ අඳුර ගැනීම තමයි ඒකට විසඳුමක් විදියට විසිරීම අඩු වෙන්න හේතු වෙන්නේ. දැන් ඒක අඳුරගෙන තියෙනක හොඳයි. ඊළාට මේකෙදිත් ඔන්න හිත පිට පනිනව බව අඳුරගෙන තියෙනවනේ. හුස්ම තියෙන අතරේදිත්, හුස්ම දැනෙන අතරේදිත් සිතුවිලි අතරින් පතරෙනවා කියලා. ඔන්න ඒකෙදිත් බලන්න. දැන් හුස්ම දැනෙනවා සමහරලාට. දැන් හුස්මක් පටන් ගන්නකොට හොඳට දැනි දැනි තියෙනවා. ඊට පස්සේ සිතුවිල්ලකට දෙහකට ගිහිල්ලා ආයෙත් මෙයා ඇවිල්ලා ඔන්න හුස්ම ඉවර වෙනවොත් දැනෙන්න පුළුවන්. ඒතර එක හුස්මක් කියන්නේ එක ආශ්වාසයක් ඇතුළතදී හිත කීපවරක් එළියට පැනලා ආයෙත් එන්නත් පුළුවන්. ඔන්න මේ විදිහට මෙහෙම හුස්ම දිහා බලාගෙන ඉඳෙද්දි, එහෙම නැත්නම් බඩ පිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉන්න අතරේදීම මේ සිතුවිලි පොඩ පොඩ නිකන් ඇවිල්ලා මේ පොඩ්ඩක් අර එයාට අවස්ථාවක් දෙන්න මේ එනකම් මෙයා කරන හැටි හොට දාන හැටි පැත්තක ඉඳලා ඔන්න ඕක අඳුරගත්තනම් මේවත් එක්ක අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්. මගේ මූල කමටහනක් තියෙනවා. ඒ අතරේ දන්නේ නැතුව මෙයා පැත්තෙන් ඉඳලා මේ අවස්ථාවක් එනකම් බලන් ඉන්න හැටි. අන්න ඒක දැනගෙන ගියා නම් මේකත් එක්ක දෙකම තියෙද්දි අපිට ගමන යන්න පුළුවන්. හැබැයි මෙහෙම ඉඳලා ඉඳලා ටික වෙලාවක් යනකොට අපි දන්නේම නැතුව අර මේ හුස්ම බලාගෙන ඉන්නවට වඩා අර පැත්තෙන් මේ හොට දාගෙන ඉන්න සිතුවිලි වලට අගේ වැඩිනේ. අපි කැමති දේවල් අකමැති දේවල් මේ අතරින් එන්න බලනකොට අපි දන්නේම නැතුව මේ ඡන්දේ දෙන ওই පැත්තට ගිහිල්ලා ඔන්න දන්නේම නැතුව ඒවත් එක්ක ඇදිලා යන්න ගතිය වැඩි. ඒකෙදි තියෙනකට දැන් මේ වார்த்தාවේදී සක්මනට වඩා මෙන්න මෙහෙම ඇතුළට එන ගතිය ටිකක් හරි අඳුරගෙන තියෙන මේකෙදි. ඔන්න මෙහෙම ඇතුළට ආවට පස්සේ මෙහෙම තද ගතියක් දැනුණා කියලා ඒක ටිකක් අඳුරගෙන තියෙනවා. දැන් මේකෙදි තීට අර මීටත් වඩා ඇතුළට එන්නේ මොන විදියටද කියලා තව දැනෙන විදියට දැන් ඇතුළට එද්දී දැනෙන විදිය පොඩ්ඩක් මීට වඩා අවධාරණයෙන් හිටියානම් අර හිත එළියට ගියාට ඇතුළට එන ගතිය වැඩි වෙන්න පුළුවන්. ඊළාට මේකේ තව ඊළඟ එක තව එකක් කියනවා මේ හිත මේම තද ගතිය දැනිලා දැනිලා හිත පුපුරන්න ගතියට එනකන් තද ගොඩාක් අමාරු නා කියලා කියනවනේ. හැබැයි මේක පළවෙනි දවසේ මෙහෙම වුණා නම් ඔන්න දමල ගහලා නැගිටිනවා. මැරිලා යයිද කියලාත් බයයිනේ. හැබැයි මේක කොහොම හරි දැන් මේ වාර්තාව ලියන දවස වෙනකොට කොහොම හරි මේක ඉක්මවා ගිහිල්ලත් තියෙනවනේ. ඉතින් තාම මැරිලා නැතුව මේ වාර්තාව ලියලත් තියෙනවනේ නේද? එතන බලන්න අපි පළවෙනි දවසේ මෙහෙම දෙයක් ආවා නම් ඔක බය වෙලා නැගිටලා නිකන් ඉන්න. හැබැයි මේක කොහොම හරි මේකට දවස් කීපයක් හරි මේක හුරු වෙලා මේකට යන්න ඉඩ දුන්න නම් මේ ආපු එක දන්නෙම නැතුව යනවා. සිතුවිල්ලකට වුණත් ඕක තමයි. සිතුවිල්ල ආවා නම් යනවා. වේදනාවක් ආවා නම් යනවා. වෙන මොන හරි තද ගතියක් දැනුණා නම් ඒක තද වෙලා ඒකත් යනවා. හුස්මක් ආවා නම් හුස්ම යනවා. ඒ හැම එකක්ම ඔන්න එකම මොඩල් එකක් තියෙන හැටි මෙන්න මේ හරහා අඳුර ගන්න පුළුවන් නම් හරි මොනවා හරි දෙයක් ආවොත් ඒක යනවා තමයි. හැබැයි අපි තමයි ඒකට වටිනාකමක් දීලා ඔන්න නැවත නැවත මේක අද්දගන්නේ. සිතුවිල්ලකට උනත් ඔහම තමයි. වේදනාවකට උනත් ඕක තමයි. ඉතින් මෙන්න මේක අඳුර ගන්න පුළුවන් නම් මේකත් එක්ක අපිට එදිනදා ජීවිතයේ වැඩ කරද්දිත් හරි පහසුයි. මොකක් හරි කරදරයක් ආවා නම් ඒකත් යනවා තමයි. අපි තමයි කරදරේ මගේ ඔළුව උඩින් තියාගෙන ඒකට ගොඩාක් විසඳුම් හොයන්නේ. එහෙම කියලා අර නිකම්ම මේ හරි විසඳුමක් ලැබෙයි කියලා නිකම්ම බලාගෙන ඉන්නේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේටත් අසනීපාවට පස්සේ බෙහෙත් ගත්ත අවස්ථාවල් තියෙනවා. ඒකම නෙවෙයි මේ කියන්නේ. මෙහෙම පුළුවන් තරම් අපි අපේ ප්‍රතිශක්තිකරණ මට්ටමට එනකන් අපිට දරාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒක බලාගෙන හිටියානම් ගොඩාක් දේවල් ඉබේම ඉවර වෙලා යන්න පුළුවන්. සමහර දේවල්ට අපිට දරා ගන්න බැරි මට්ටමට ආවට පස්සේ ඒකට විසඳුම් හොයන්න වෙන්න පුළුවන්. අර පුළුවන් තරම් අපිට 90%කට වඩා අපිට මෙහෙම යන්න දීලා ඒ අවස්ථාවට ඉඩ දුන්නා නම් ඒකෙන් විසඳුම් ඉබේම හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ හරහා මේ තේරුම් ගන්න දේ එදිනදා ජීවිතයටත් පාවිච්චි කරා නම් ඉතින් මේක පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ රිපෝට් එකේ සමහර අවස්ථාවලදී කියවෙනවනේ එදිනදා ජීවිතේ වෙනදට වඩා පහසුවෙන් ඉන්නවා කියලා. ඉතින් මේකම දිගටම කරගෙන යන්න තියෙන්නේ. ඉතින් එදිනදා ජීවිතයට මේ සක්මණේන් පරයන්කෙන් ලැබිච්ච මේ ප්‍රතිඵල එදිනදා ජීවිතයට පාවිච්චි කරන එක තමයි තියෙන්නේ. හොඳයි අපි ඊළඟ රිපෝට් එකට යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ දෙවනි වார்த்தාව ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඉදිරිපත් කරන්නද ස්වාමීන් වහන්සේ?
හොඳයි සමහර විට මම සිංහලෙන් උත්තර දෙන්න මොකද නැත්තම් මම කියන එක කියන්න ඕනක නෙවෙයි කියවෙද්ද නැහැනේ.
එමයි ස්වාමීන් වහන්සේ මටත් එහෙම කියවෙද්ද නැහැ පොඩක් එක. එමයි ස්වාමීන් වහන්සේ. Dear sir, sorry if the report is unnecessarily long as I covered everything I felt. The time is 7:28 a.m. I chose a floor where I can walk about 10 steps in the room. Tile floor. I lifted my right leg from the end of the column and started walking. I went about 1.5 laps meditating right left. Today, I have to write a report. I have to get advice from the beginning meditation, right left, and do it right. I realized that I had lost my mind. I focused on walking again. I remembered the video I posted on Instagram last night. Maybe 2 or 3 steps, but I suddenly remembered the walk. the first step was wearing shoes, but I took them off after finding that they made me feel gross. The feet felt the coldness of the tile. I noticed that when I stepped on a single tile, it felt smooth, and when I step on edges, there is some roughness. In the beginning, it was divided into left, right, but it was realized that it will be further divided. One leg has three ways: lift, air time, place. But I can also be partitioned from examples. The heel lifts first, then the midfoot, and then the toe. When placed, the heel is the first to touch, followed by the middle and toes respectively. The middle part is not touching, but I used it to indicate the order. Meanwhile, another thing was observed. This means that the steps cannot be divided into left and right. That is, they overlap. The heel of the right begins to lift before completing the step on the left. While walking like this, I saw a man walking on the ground. He heard the sounds of animals around, the sounds of things moving here and there, the sounds of the houses around, the sounds of vehicles. A little pain was felt in the right knee, but they were negligible. But suddenly I remembered the literature review that I had to complete, and realized that I had lost my mind and forgot about the walk. I regained consciousness after feeling that I was walking in vain, saying left and right without paying attention. I first got the end of the promenade and then turned on my heel and turned the other way. But after a short time, the heel started to hurt. So I put one foot on the slope and turned from the other at the end of the walk. There was itching on the neck left area. Ignoring it, I focused on walking. But in a few moments, I started to go up from the left ear and down the back. But at that moment, the number one, Sakmana. After taking a few steps, I realized that my left hand and left ear was starting to itch without even knowing it. When I stopped for a moment and looked in the mirror, I saw that the ear was red. I focused on the walk again with strong determination. I closed my eyes and paid attention to each step. As the eyes were closed, it felt unbalanced at times. After a while, I was walking with my eyes open. I felt that the tiles, which were initially cold, had generated some level of thermal energy due to my steps. Hunger was felt, burning from the pit of the stomach and upward along the chest. I forgot that too and started walking steps. I went seven rounds like this. Finally, I stood still for a moment in the corner of the bar and finished the walk. I used the stopwatch. Although I meditated for a very short time, I'm satisfied with it. I kindly request you to give the necessary advice. Thank you. God bless you. Pemalai Swamin Mahansa.
දිග වාර්තාවක් තියෙන අපි බලමු මේ සමහර ඒවා මටත් අමතක වෙන මෙච්චර දිග වැඩි වෙනකොට හොඳයි බලමු දැන් මුලදීම
අවසරයි ස්වාමීන් වහන්ස, සමාවෙන්න. මට පත්මනන්ද පොඩි මැසේජ් එකක් එවුවා. වාර්තාව සිංහලෙන් ලියලා තියෙන කොහොම හරි ඔටෝ ට්‍රාන්ස්ලේෂන් බටන් එකක් එබිලා වගේ තියෙන අදහසක් තමයි කිව්වේ. ඒකෙන් ස්වාමීන් වහන්සේ සිංහලෙන් පිළිතුරු දුන්නට කමකුත් නෑ. අවශ්‍ය නම් පත්මනන්ද ළඟ තියෙනවා සිංහල වාර්තාවත් මට දන්නපු විදිහට ස්වාමීන් වහන්ස.
ඒ කියන්නේ මට ඉංග්‍රීසි දන්නවද කියලා තමයි චෙක් කරන්නේ නේද?
වෙන්න සෝල් මම හිතට Google චෙක් කරලා
හරි කමන්න දැන් අපිට තේරිච්ච විදිහට කියමුක බලන්න. මුලදී දැන් අර දැන් මුලින්ම අර සෙරප්පු සබත්තු නැතුවම යන එක තමයි හොඳ වැඩේ තියෙන්නේ. ඊළඟට ලෙෆ්ට් රයිට් කිය පටන්ගෙන තියෙනවනේ. දැන් ඔන්න ලෙෆ්ට් රයිට් කිය පටන් ගත්තේ කොහොමද? දැන් මුලින්ම පටන්ගෙන තියෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට දැන් අඳුරගෙන තියෙනවා. ඔන්න ලෙෆ්ට් රයිට් කියන එක ඔන්න ලෙෆ්ට් ලෙග් එකේම ඔන්න මුලින් එක කොනක් විලුඹ වදිනවා, මැද වදිනවා, අග වදිනවා, නොදැනෙන තැන් තියෙනවා. දැන් ඔහොම කියද්දී කොතෙන්ටද ලෙෆ්ට් කියන්නේ කියලා බලන්න. එතකොට අර ලෙෆ්ට් රයිට් කියලා පටන් ගන්න එක හොඳයි. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා වම දකුණ කියලා අපි නමක් දාන්නේ කොතෙන්ටද කියලා බලන්න. මේ දැනෙන දැනීම් ටික එකතු කරලානේ අපි මේ දැනෙන දැනීම් මිටියට අපි කියන මේක දකුණ කියලා, මේක ලෙෆ්ට් කියලා. ඊට වඩා වෙනස් දැනීම් ටික ඒක මිටියට එකතු කරලා ඒකට කියනවා රයිට් කියලා. දැන් ওই දැනෙන දැනීම් එක පොදියකට තමයි අපි මෙහෙම නමක් දාලා ලෙෆ්ට් රයිට් හරි දකුණ වම් හරි මොන හරි දෙමලින් කියලා වෙන මොකක් හරි ওই අපි නමක් දාලා තියෙන හැටි බලන්න. දැන් මේ රිපෝට් එකේ වැඩි විස්තර වලට යන්න ඉස්සෙල්ලා මම මේ ගැන කියන්න හැදුවේ අපි මේ වචන දාන්නේ මේ මොකක් හරි අර දැනීම් පොදියක් එකට එක මිටියකට ගැට ගහලා අන්නේ දැනීම් ටික එකතු කරලා කියන මේකට මෙහෙම වචනයක් ගන්න. මේ ලෝකේ අඳුර ගන්න හැම දෙයකටම මෙන්න මේ වගේ තමයි. එතන මෙහෙම වම දකුණ කියලා අපි පටන් ගන්න හරි සිංහලෙන් හරි මොකක් හරි භාෂාවකින් මෙහෙම කියන්න ඕනේ. එහෙම නැත්නම් උසවනවා, ගෙනියනවා, තබනවා කියලා මේවා නම් දාන්න උවමනා වෙන්නේ අපේ හිත තියා ඒකත් එක තියාගන්න බැරි නම් විතරයි. හිත විසිරෙනවා නම් මේ දැනෙන සරල දැනීමත් එක තියාගන්න බැරුව මේකත් එක දිගට යන්න බැරි කමක් තියෙනවා නම් හොඳටම විසිරෙනවා නම් අර වගේ නම් දාලා ඒකට ටූල් එකක් විදිහට මෙහෙම නම් දාන එක හොඳයි. දැන් මේක මුලදීම අලුතෙන්ම පටන් ගන්න කෙනෙකුට ඉතින් මෙහෙම නම් දාලා පටන් ගන්න එක හොඳයි. මොකද දන්නේ නැහැනේ කොහොමද කියලා. හැබැයි අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් වුණත් මුලින්ම මෙහෙම නිකන් දැනෙන දැනීමත් එක ගිහිල්ලා ඒකත් එක ඉන්න බැරිම නම් විතරක් කොහම වම දකුණ කිව්වනම් ඒක තමයි වඩාම හොඳ විදිය. හරි කොහම හරි මෙන්න මේ කෙනා මුලින් වම දකුණ කියලා පටන්ගෙන තියෙනවා. හැබැයි මෙහෙම වම දකුණත් එක ඉන්න බැරි බව තේරිලා තියෙනවා ටික වෙලාවක් යනකොට. වම කියලා කියන්නේ මෙහෙම තනි එකක් නෙවෙයි. වම කියන එකත් තව කොටස් කොටස් කීපයකට කැඩිලා යනවා. දකුණ කියන්නේ තනි එකක් නෙවෙයි, ඒක තවත් කොටස් වලට කැඩිලා යනවා. එතකොට මෙන්න මේ කොතැනටද වම කියන්නේ, මොන කෑල්ලටද වම කියන්නේ කියලා අපිට හිතාගන්න බැරි වෙනවනේ. අන්න එතකොට මෙහෙම වම දකුණ කියන වචන කියන එක උවමනාම වෙන්නේ නැහැ කිසිම වෙලාවක. ආස්වාස ප්‍රස්වාස කියලා කිව්වත් ඒ වචන කියන්න උවමනාවක් නැහැ. මේ දැනීම් පොදිය දිහා අපිට එක දිගට බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒක විස්තර වැඩි වැඩියෙන් දැනගන්න පුළුවන්. දැන් මේක නා යම් කිසි මට්ටමකට මේක තේරුම් අරගෙන තියෙනවා. එතකොට ඊළඟ දවසේ යනකොට මෙහෙම වම දකුණ මොකක්වත් කියන්න ඕනේ නැහැ. නිකං සරල දැනෙන දැනීමටම එක දිගට බලාගෙන ගියා නම් ඇති. අන්න ඊළඟට එහෙම යනකොට දැනගෙන තියෙනෝනේ ටයිල් එකේ සීතල දැනෙනවා, එලාට සොප් ගතිය දැනෙනවා, ඊළඟට එජ් එකේදී රළුවට දැනෙන ගති, ඒ ගොඩ ඔක්කොම දේවල් එක දැනුණා කියලා කියන්නේ ඊළාට යටිපතුල දැනෙන තැන් තියෙන දැනෙලා තියෙනවා. ඒ ඔක්කොම කියන්නේ මේ හොඳට සිහියෙන් ඉඳලා තියෙනවා. සිහිය හොඳට පట్టල වෙලා තියෙනවා. එතකොට ඒ අතරේ බලන්න ඕන සිතුවිලි වලට වඩා මෙයාට වටපිට පේන දේවල්ට හිත ගියා කියනවා. ඇහෙන දේවල්ට හිත ගියා කියලා. එතන මෙයා වැඩිපුර වටිනාකමක් දෙන මෙන්න මේ වගේ දේවල්ට කියලා. ඔන්න තමන්ගේ කියන චරිත ස්වභාවය යම් කිසි මට්ටමකට තේරුම් ගන්න පුළුවන්. එතන මෙහෙම එළියේ ගියපු කෙනෙක් මෙහෙම අඳුරගත්තා සත්තු යනව. එතකොට අන්න ඒව අඳුරගත්තාට වඩා අපිට පුළුවන් නම් මෙහෙම එළියේ මෙන්න මෙහෙම මිනිස්සෙක් ගියා, මෙහෙම සතෙක් ගියා කියන මට්ටමට එන්න ඉස්සෙල්ලා මේ එළියේ මට සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් මේ පේන රූපේ වෙනස් වෙලා පේනවා කියලා අන්න එතෙන්දී අඳුරගත්තා නම් ඊට එහා යන්න ඉස්සෙල්ලා මෙතනින් නවතින්න පුළුවන්. දැන් මෙහෙම ඉස්සෙල්ලම එකපාරට මෙහෙම අපි කියන සක්මනේ හිත තියාගෙන යනකොට ඔන්න එළිය සද්දයක් ඇහෙනවා. ඒ සද්දය ඇහෙනකොටම දන්න ඕන නම් සද්දයක් ඇහුණා කියලා ඊළාට ඕක පස්සේ යන්න ඕනේ නැහැනේ. මේක මිනිහෙක්ගේ සද්දයක්ද, ගෑනු කෙනෙක්ගේ සද්දයක්ද, සතෙක්ගේ සද්දයක්ද කියලා අඳුරගන්න යනවා කියලා කියන්නේ අපි තව පොඩ්ඩක් ඊට හා ස්ටෙප් එකක් එළියට බහලා තියෙන්නේ. ඒ කියන්නේ අපි යන සක්මනේ ඉඳලා තව පොඩ්ඩක් ටිකක් ඈතට ගිහිල්ලානේ මේ ඊට දේවල් එහා අඳුරගන්නවා කියලා කියන්නේ. අන්න එතෙන්ට යන්න ඉස්සෙල්ලා නවතින්න පුළුවන් නම් සක්මනෙන් පිට යනවා තමයි. සද්ද වලට හිත යනවා. හැබැයි ගොඩක් දුර යන්න ඉස්සෙල්ලා ඒ දේවල් අඳුරගෙන ඒවා උඩ ඉඳන් කතන්දර ගොතන්න ඉස්සෙල්ලා අවශ්‍යරයක් මේ පැත්තට ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මේකත් යම් කිසි මට්ටමකට මේක න අඳුරගෙන තියෙනවා. ඊළාට අර මේ මොකද්ද මේ ඇහැ එහෙම වම් පැත්ත නිකන් අර ඉචි මේ කිති කැවෙන වගේ ගති ගොඩක් අඳුරගෙන තියෙනවනේ. ඒකත් ඊළාට කණ්ණාඩියෙන් මූණ බලන්න තරමට මේ ගිහිල්ලා තියෙනවා. ඊට බලන්න ඊළාට S2 පියාගෙන යනකොට අපේ බැලන්ස් එක නැති වෙන බව අඳුරගෙන තියෙනවා. ඊට මේ බැලන්ස් එක කියන එක අපි කොහොමද තියාගන්නේ? අපේ බැලන්ස් එක මේ අපිට ඇහැට පේන රූප වලට අනුවත් අපි බැලන්ස් එක හදා ගන්නව නේද? ඊට S2කින් උනත් ඇහැට පේන රූපයට අනුවත් අපි බැලන්ස් එක හදා ගන්නවා. ඒ වගේම කන් දෙකෙත් තියෙනවනේ අර බැලන්ස් එක තියාගන්න උපකරණ තියෙනවනේ. අන්න මෙතකොට මේ බලන්න මේ ඇඟ මගේ කියලා මම ලොකුවට අල්ලගෙන තියෙන දේවල් බැලුවාම මේ ලෝකෙ මෙන්න මෙහෙමයි කියලා අපි ස්ථිරව අල්ලගෙන තියුණට මේ අපිට ඇහැට පේන දේවලින් කනට හෙනේවයින් දැනෙන දැනීම් මේවා එකතු කරගෙන තමයි මෙන්න මම බැලන්ස් එක මගේ බැලන්ස් එක උනත් හදාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ මගේ තියෙන දුර්වලකම් මේවත් එක්ක අඳුර ගන්න පුළුවන්. S2 පියාගත්තට පස්සේ බැලන්ස් එකවත් තියාගන්න බෑ කියන තරමට මං දුර්වලයි නේක පැත්තකින් නේද? දැන් මේවත් එක මෙහෙම අඳුර ගන්න පුළුවන්. ඊළාට කොමරි ඒ ඊට පස්සේ ටික වෙලාවකින් ඇස් අරගෙන සක්මන් කරලා තියෙනවා. එතකොට ඔන්න තමන්ටම තේරිලා තියෙන මේ සක්මනේ හොඳට ගිහිල්ලා තියෙනවා. සක්මනත් එක හොඳට සිහියෙන් ඉඳලා තියෙනවා යම් කිසි මට්ටමකට. එතන මෙන්න මේ දේවල් මේ පොඩි වෙලාවක් කියලාත් කියනෝනේ අන්තිමටම බැලුවම සක්මන් කරලා තියෙන්නේ. මේ පොඩි වෙලාවේදී ගොඩාක් දේවල් අඳුරගෙන තියෙනවා. ඉතින් මේ අඳුරගත්තු එක ගොඩාක් හොඳයි. ඉතින් මේක තව ටිකක් මේවත් එක වැඩි විස්තර බල බල මේකත් එක තව කාලයක් ගත කරන්න බලන්න. ඒතර අර මුලදී කිව්වා වගේ වම දකුණේම කියන එක නැතුව නිකම්ම සරල හුදු දැනීමත් එක්කම යන්න බලන්න. එහම යනකොට ඒ වගේම මේකේ අඳුරගෙන තියෙන තව අර මුලදී ටයිල් එක සීතල හොඳට අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට දැන් මෙයාගේ රස්නෙට සීතල අඩු වෙනවා කියලා දෙනවනේ. ඇත්තටම මේක බලන්න තමන්ගේ රස්නේ අපේ ඇඟේ රස්නේ ටයිල් එකට ගියපු නිසාද සීතල අඩුනේ, එහෙම නැත්නම් ඕනම දෙයක් එක දිගට අල්ලගෙන ඉන්නකොට ඒ දැනෙන දැනීමත් එක්ක දැනෙන දැනීම මට ලොකුවට දැනෙන කතිය අඩු වෙනවාද කියලා. දැන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් කුණු කන්දවල් තියෙන අපේ ලංකාවේ එක එක තැන් වල තියෙන. දැන් කුණු කන්දවල් ළඟ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ගඳ දැනෙනවාද? එතන ඒ වුණාට අපි ඒ කුණු කන්දක් ළඟට ගියාට පස්සේ අපිට හොඳට ගඳ දැනෙනව නේද? එතන ගෙවල් ඉන්න මිනිස්සුන්ට ඒක ගඳ ගානක්වත් නැහනේ. එතන මේ ගඳ ඒ මිනිස්සුන්ට ගඳ නැතුව අපිට ගඳ එන්නේ මොකක් හරි විශේෂයක් තියනවාද? ඒත් ඔන්න ඔය වගේම තමයි අපිට සීතල තැනකට අඩිය තිව්වට පස්සේ සීතල දැනෙන කොටක් ගාලා. හැබැයි මේකෙන් මගේ ඇඟේ තියෙන සීතලත් ඒ ටයිල් එකට හරි කොහෙට හරි යම් කිසි මට්ටමකට ට්‍රාන්ස්ෆර් වෙනවා තමයි. උනාට ඊට වඩා වැඩි දේ වෙන්නේ මොකද්ද? අපේ හිතේ එකට හුරු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. එන්නේ තේ ඕකත් අඳුර ගන්න පුළුවන් නะ. දැන් ඕක තමයි ගොඩාක් වෙලාවට නිතර වැරදි කරන ඒවා අහන්න අහන්න නිවුස් වලින් අර හැමෙන් අහන්න අහන්න ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒ වගේම තමයි මෙහෙම භාවනා කරන හොඳ වැඩ කරන පිරිසක් එක්ක ඇසුරු කරන්න කරන්න ඒ ඇසුරත් එක්ක අපේ හිතත් ඒ පැත්තට යොමු වෙන ගතිය වැඩි. ඉතින් මෙන්න මේ දේවලුත් මේ හරහා අපිට තේරුම් ගන්න පුළුවන්. තත් හැමතිස්සෙම සීතල එක දිගටම දැනෙන්න ගත්තට පස්සේ අපේ හිතත් ඒකට හුරු වෙනවා. මේක සීතල කියන්නේ සාමාන්‍ය දෙයක් වගේ වෙලා ඒක දැනෙන ගතිය අඩු වෙනවා. ඒ වගේම තමයි අපිට එදිනෙදා ජීවිතේට මෙන්න මේකම අපිට ගලපලා ගන්න පුළුවන්. මෙහෙම මේ වගේ ගමනක යන කෙනෙක් පිරිසක් ඇසුරු කරන්න නිතරම බණ අහන්න අහන්න අපේ හිතත් දැනෙම නැතුව මේ පැත්තට යොමු වෙන ගතිය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ දේවලුත් මේ හරහා තේරුම් ගන්න පුළුවන්. මේ සක්මනත් එක්ක බැලුවහම අපිට තියෙන්නේ අර මේක තවදුරටත් මෙහෙමම මේකට වැඩි වැඩියෙන් මේ කාලය ශ්‍රමය වැය කළා මේක තවදුරටත් කරගෙන යන එක තමයි තියෙන්නේ. මේ ඉතින් පොඩි වෙලාවක් වුණත් අඳුරගත්තු දේවල් හොඳයි, දිගටම කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, තව රිපෝට් එකක් තියෙනවා. ඉතරයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පර්යංකය මූල කර්මස්ථානය හුස්ම කාලය මිනිත්තු 28යි. වාඩි වී ඇස් දෙක පියාගත්තා. බාහිර පරිසරයේ ශබ්දවලට සිත යොමු වී තිබුණා. සිටින ඉරියව්ව වෙත සිත යොමු වුණා. කකුල් දෙක පවතින ආකාරය පිළිබඳ දැක්කා. විවිධ සිතුවිලි සිතට එනවා. සිතවිල්ලක් කියලා දකිනකොටම ඒක ඉක්මනින් වෙනස් වෙනවා. අවස්ථා කීපයකදී හුස්ම වාර 6ක් සිහියෙන් ගැනීමට හැකි වුණා. එක දිගටම නෙමෙයි, එක හුස්මක් ගන්නකොට නාස්පුඩු වලින් ඇතුල් වෙනවා දැනෙනවා. උදරයේ පිම්බීම හැකිලීම දැනුණා. දකුණු කකුලේ වේදනාවක් දැනුණා. වෙනත් සිතුවිලි එනකොට කකුලේ වේදනාව දැනෙන්නේ නැහැ. හිත ඇතුලේ කතාව වැඩි. දැන් කකුලේ වේදනාව තදින්ම දැනෙනවා. වේදනාව ගැන තමයි හිත තියෙන්නේ. තව ටික වේලාවක් ගියොත් කකුල පුපුරයි කියලා හිතුණා. දැන් ඇති කියලා හිතුණා. කකුලේ වේදනාව තවත් දැනෙනවා. කනට ශබ්දයක් ඇහුණා. කැරපොත්තෙක් කියලා හිතුණා. කැරපොත්තා ඇඟේ වැදුණා කියලා සිතිවිල්ලක් දැනෙනකොටම විදුළු වේගයෙන් නැගිට්ටා. ඇසරලා බලනකොට ඌ කුරුමිනීක්. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු
මේක තමයි ඇත්තටම. දැන් ගොඩක් වෙලාවට ඔය කොච්චර භාවනා කරන්න කිව්වත් මේ වගේ දේවල් ඕන තරම් වෙනවද? දැන් අපිට හිතෙනවා දැන් කකුලේ වේදනාවක් ආවට පස්සේ වේදනාව මේක කකුල කපන්න වේලදන්නේ කියලා බය හිතෙනවනේ. ඊළඟට චූටි දැනීමක් එනවනේ කැරපොත්තෙක් කියලා. දැන් වැඩියෙන් බය කැරපොත්තන්ට වෙන්නේ. එතකොට අර මොන වගේ දැනීමක් ආවත් කැරපොත්තෙක්මයි මතක් වෙන්නේ. දැන් සර්පයන්ට බය කෙනෙක් ඉන්නවනම් චූටි මොකක් හරි දැනීමක් ආපු ගමන් මෙන්න මේ සර්පයෙක්ද නයේද දන්නේ කියලා සර්පයෙක්මයි මතක් වෙන්නේ. මදුරන්ට ඩෙංගු හැම හැදිච්ච මිනිස්සෙකුට යන්තම් චූටි සතෙක් ඇඟට වහපු ගමන් ඔන්න මදුරෙක් ඇහුවාද ඩෙංගු හැදේද? ඒවා තමයි අර තමන්ගේ බය බය තියෙන පැත්තත් එක්ක තමයි මේ අල්ලගන්නේ. ඔන්න මේක අඳුරගන්න එක වටිනවා. එතකොට අපි ඊළඟට දැන් මේ රිපෝර්ට් එකේ තව තියෙන සිතුවිලිත් එක්ක විසිරෙන වෙලාවේදී තමයි කකුල වේදනාව වැඩිපුර දැනෙන්නේ කියලා. දැන් මූලකමඨහනත් එක්ක ඉන්නකොට ඕක එච්චර ගාණක් නැහැ. මූලකමඨහනෙන් පිට ගිහිල්ලා අර හිත විසිරෙන වෙලාවකදී ඔන්න වේදනාව තව ලොකුවට දැනෙනවා. ඒ වගේ මේකට වටිනාකම අඩු කරන්න අර චූටි කුරුමිනියෙක් වුණත් ලොකුවට මෙන්න කැරපොත් එක්ක දන්නේ නැහැ කියලා ඔන්න ඒකට රැවටෙන හැටි. ඒ වගේම දැන් අපි මේක ලෝකේ අඳුර ගන්න හැටි බලන්න. දැන් කැරපොත් එක්ක කියලා අඳුරගන්නේ ඌගේ කකුල් වල හරි මොකක් හරි ඇඟට දැනෙන දැනීම හරහානේ. ඒ මත වෙන්න මෙන්න මූ කරපොත් එක්ක කියලා අඳුර ගන්නවා. ඇහැට රූපයක් පෙනිලා අඳුර ගත්තත් ඔය වගේම තමයි ඉතින්. මේ ඇහැට වැටෙන වර්ණ රටාව හරහා මූ කරපොත් එක්ක කියලා අඳුර ගන්නවා. මුකුරුමිනිය කියලා අඳුර ගත්ත වර්ණ රටාවත් හරහා. ඒතර ඊළඟ දවසේ මේ විදිය දැනීමක් ඇඟට වැට දැනුනහම ඌ කරපොත් එක්ද කුරුමිනියක්ද කියලා ඔන්න දෙකම දන්න ඕනේ. ඊළඟ දවසේ ඔය දෙකෙන් මොකටද යනවද කියලා බලන්න. ඊත යන හැටි. එතන මේ විදිහට අපි අඳුර ගන්න හැටිත් මේකෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක පරයන්කය විස්තර බැලුවම දැනෙන දැනීම් වලට මූලකමටහනේ දැනෙන දැනීම් ගැන කියලාම නැහැ. එක පෙළියක්වත් කියලා නැහැ නේද? කැරපොත්ත දැනිච්ච හැටි එක එක ඒවා දැනිච්ච හැටි තමයි කියවලා තියෙන්නේ. ඒ කියන්නේ මූලකමටහනට වැඩි වටිනාකමක් දීලා නැහැනේ. දැන් ඊළඟ දවසේ රිපෝට් එක ලියනකොට ඔන්න හුස්ම දැනුනේ මෙහෙමයි කියලා මෙන්න මෙහෙම හරියට කියන්න බලන්න. දැන් ඒ වගේම කීප තැනක එක තැනක තියෙනවා හුස්ම නහයකටත් දැනුණා බඩටත් දැනුණා කියලා. එහෙම තැන් දෙකක් අල්ලගන්න නැතුව ඉස්සෙල්ලා හොඳ හුස්ම දෙකක් අරගෙන බලන්න වැඩිපුරම දැනෙන්නේ කොහොඳට කොතෙන්ටද කියලා. බඩටත් දැනෙන්න පුළුවන්, නහයටත් දැනෙන්න පුළුවන්. ඒ දෙක අතරින් හොඳට වැඩිපුරම දැනෙන තැනක් තියෙනවනේ. ගොඩක් වෙලා එක දිගට ඉන්න පුළුවන් තැනක් තියෙනවනේ. ඒ තැන විතරක් එතෙන්ට විතරක් ફોකස් කරන්න. ඊළඟ දවසේ ඉඳ ගන්නකොට මේක හොඳට අඳුරගෙන වැඩිපුර දැනෙන්නේ මෙන්න මෙතෙන්ටයි කියලා අඳුරගෙන එතන විතරක් විස්තර බලන්න. එතකොට හුස්ම ඇතුළට එන්නේ කොහොමද, පිට වෙනකොට එන්නේ කොහොමද, මේවායි අතර වෙනස්කම් තියෙනවා දැන් මේ විස්තරේ. ඒ අඳුරගත්තු තැන හරහා ඊට සාපේක්ෂව ගොඩක් වැඩි විස්තර බලන්න. ඔහොම බලනෝ නම් අර හිත පිට යන ගතියත් ගොඩක් අඩු වෙනවා. ඒ වගේම හුස්ම හයක් විතර වැටෙනවා කියලා අඳුරගෙන තියෙනවනේ. දැන් එතකොට අන්න ඒ වෙලාවේදීත් දැන් තා ටික වෙලාවකින් මගේ හිත පිට යන්න පුළුවන් කියලා අඳුර දන්නෝ නම් තව ටික අවධානය වැඩිපුර වැඩි කරලා අර දැනෙන දැනීම් වල වැඩි විස්තර බලන්න. එතකොට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ හිත පිට ගියපු විස්තර තමයි වැඩිපුර කියලා තියෙන්නේ. මේ හිත පිට ගිහිල්ලා තියෙන මෙච්චර හිත පිට ගිහිල්ලා මෙහෙම බය වෙනවා කියන තමන්ගේ අර කාය ජීවිතයට ගොඩක් ආසාවක් තියෙන නිසා. ඒක මේ අපිට නැතුව කියලා නෑ කියලා මෙන්න මෙයා තමයි මහ වැරදිකාරයෙක් කියලා කියනෝ නෙවෙයි. හැමෝටම මෙහෙම භාවනාවක් කරන්න ගියත් වෙන දෙයක් කරන්න ගියත් ඔන්න මට මෙහෙම වෙයිද කරපොත් එක්ක වහයිද නායක සර්පෙක් අයිද කියලා ඔය බය එනවා. කකුල කපන්න වෙයිද කියලා බය එනවා. හැබැයි මෙන්න මෙහෙම මගේ හිතේ හැටි මෙන්න මට මෙච්චර ආසයි කියලා අඳුරගන්න එක තමයි මේ හරහත් වැඩි හොඳම දේ තියෙන්නේ. මගේ හිත මෙන්න මෙච්චර මේ දුර්වලයි. දැන් මං කොච්චර චණ්ඩියෙක්ද මෙහෙම ඕන වීරකම් කරන්න පුළුවන්ද කියලා අපි හිතනවනේ. එළියට ලොකුවට කතන්දර කිව්වට බලන්න චූටි කරපොත් එකට බයයි නේද? ඉතින් මෙන්න මේ මගේ තියෙන දුර්වලකම් මේකෙන් අඳුරගන්න තියෙන්නේ. ඒ වගේ මෙහෙම ඊළඟ දවසේ භාවනා කරද්දී අර මූල කමඨානට වැඩි වටිනාකමක් දෙන්න හිත ඊළඟට රිපෝට් එක ලියද්දිත් හිත මූල කමඨහනේ තිබුණ හැටි ගැන වැඩි විස්තර කියලා මෙහෙම කරපොත්ත වුණ ගැන වැඩි ඊළඟට විස්තර කිව්වට කමක් නැහැ. හොඳයි.
ස්වාමින් වහන්සේ ලිඛිත වර්තනං එපමණයි සාකච්ඡා මේ කරන්න මේ අපි මේ වාචික ප්‍රශ්නවලට යොමු වෙන්න අවසරද ස්වාමින් වහන්සේ?
හොඳයි, පොඩි වෙලාවක් ගමු තියෙනවනේ.
සමාවෙන්න පත්මනන්ද අවසරයි ස්වාමීන් වහන්ස, මේ චැට් එකේ මැසේජ් එකක් එවලා තිනවා, මම ඒක කියවන්න අවසරද ස්වාමීන් වහන්ස? සමාවෙන්න පත්මනන්ද, සෝරි ඉන්ද්‍රනන්ද. අවසරයි ස්වාමීන් වහන්ස, සතිමත් වාඩි වීමේදී එය නොකඩවා සිදු නොකල විට නැවතත් අරඹන දිනයේ නිින්ද යාම බහුලව සිදුවේ. මේ දිනවලද එසේම සිදුවිය. මම විශ්වවිද්‍යාලය අධ්‍යාපනය හදාරන සිසුවියක්. මේ වයසේදී පැවිදි වුවහොත් නැවතත් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයට යොමු කරනවාද ස්වාමින් වහන්ස? නැතිනම් සතිමත් පුහුණුවීම් නිදහසේ කරගෙන යන්නට නිදහසේ කරන්නට ඉඩ ලැබෙනවාද ස්වාමින් වහන්ස? එපමණයි ස්වාමින් වහන්ස.
දැන් මුලදී කිව්වත් දැන් මෙහෙම අපේ කරගෙන යන වැඩේ කැඩුනට පස්සේ ඵලයේ ඊට පස්සේ එකපාරට ඉඳගත්තාම ඉතින් හිත විසිරෙන ගතිය ගොඩක් වැඩි. දැන් මේ කෙනා අඳුරගෙන තියෙන නිින්ද යන ගතිය වැඩි කියලානේ. නිින්ද යන ගතිය හරි හිත විසිරෙන ගතිය හරි එහෙම නැත්නම් හිත ඇවිස්සෙන ගතිය මේ ඔක්කොම වැඩි අර මුලින් මේ නවත්තලා තියලා පටන් ගත්තාම. මොකද අපි කරගෙන ආපු පුරුද්දක් එකපාරට ආයෙත් පටන් ගන්න බෑනේ. ඉතින් මේ භාවනාවේදී විතරක් නේ කියමු, වාහනයක් ඩ්‍රයිව් කරන කෙනෙක් කියමු, අවුරුදු ගානක් ඩ්‍රයිව් කරලා ඔක නවත්තලා නික කාලයක් ඉන්නවා. ඊට පස්සේ පළවෙනි දවසේ ආයෙත් වාහනේ අතර ගත්ත දවසේ බලන්න. එතකොට ටිකක් පොඩි වෙලාවක් යනකම් හරි මේක ටිකක් අමාරු හුරු නැති ගතියක් තියෙනවා. ඕනම දෙයක් මෙහෙම තමයි. ඉතින් ඒක තමයි එක දිගටම පුළුවන් තරම් මේක කරන්න කියලා උත්සාහ කරන්න. මේ අවස්ථාවල් තියෙනවනේ අපිට ඕන තරම්. ඒ අවස්ථාවේදී පුළුවන් තරම් වැඩේ කරගන්න ඕන නම් එක දිගට නොකඩවා කරගෙන යන එක ඉතින් අත්‍යවශ්‍ය දෙයක් මේකට. ඉතින් මේක තමයි පළවෙනි එක. ඒක අඳුරගත්ත එකත් හොඳයි. ඉතින් ඒක අඳුර ගැනීම අරහත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් මේක කඩා ගන්න නැතුව කරගෙන යන එක. ඊළඟට ඉතින් දැන් මේ කැම්පස් ඉන්න කාලේ පැවිදි වුණා කියලා කැම්පස් යන්න දෙනවද නැද්ද කියන එක ඉතින් පැවිදි වෙන තැන මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඊළඟට කරන කෝස් එක අනුව ඒවත් මත මේක වෙනස් වෙන්න පුළුවන්. ඒකට ගැන ඉතින් මම දන්න තරමින් මම නම් පැවිදි කරන ගැන කොහොමද මේ විස්තර දන්නේ නැහැ. ඒ ගැන ඉතින් තව විස්තර හොයලා බලන්න. ඉතින් එහෙම නැත්තම් හොඳම වැඩේ තියෙන ඉතින් කෝස් එක ඉවරනකම් ගෙදර ඉඳන් භාවනා කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැනේ. පැවිදි වෙන්නම ඕනේ නැහැ භාවනා කරන්න. ඉතින් පුළුවන් තරම් ලැබෙන වෙලාවේදී භාවනා කරන්න තියෙනවා. එතකොට කෝස් එක ඉවර වෙනකොට ඕනනම් තමන්ගේ හිත හැදිලා තියෙන්නේ පැවිදි වෙන මට්ටමට. එතකොට හිත හැදුණා නම් එතකොට කෝස් එක ඉවරලා ඇවිල්ලා පැවිදි වෙන්න පුළුවන්. ඉතින් මේ පැවිදි වෙනවා කියන එක මේ ඇඟෙන් පැවිදි වෙන එක නෙවෙයි ප්‍රධානම දේ තියෙන්නේ. අපි ගිහි ගෙදර ඉන්න අතරේත් හිත පැවිදි කරගන්න පුළුවන් නම්. එතකොට ලෝකයට පෙන්නනවා හොඳට කාලා බීලා නටලා ඉන්නව අනිත් එක්ක හොඳට විනෝදයෙන් ඉන්න බව විදියට පෙන්නනවා. හැබැයි හිත ඇතුලෙන් පැවිදි වෙලා තියෙන. හිත ඇතුලෙන් තමන් දන්නව තමන්ගේ විවේකය හදාගන්න. ඒක තමයි මේ පැවිදි වෙලා සිවුරක් දාගෙන තට්ට ගාලා ඉන්නවට වඩා ලොකුම දක්ෂකම. ඒක හොඳට කරගන්න පුළුවන් නම් පැවිදි වෙලා ඉන්නක හරි ලේසි. සෙලා ඒක නිසා මුලින්ම කරන්න තියෙන්නේ ඔය හොම කෝස් එක කරන අතරේදීම වැඩි වෙලාවක් මෙහෙම භාවනාවට යොමු කළා හිත ටික ටික හිත පැවිදි කරගන්න බලන්න. දැන් රකින්න සීලයක් තියෙනවනේ, දැන් සමාදන් වෙලා ඉන්න සීලයක් තියෙනවනේ. ඒක උපරිමයෙන්ම තමන්ගේ හිතට එකඟව ඒක රකින්න උත්සාහ කරන්න. ඒකම භාවනාවටත් හොඳ වැඩියෙන් උනන්දු යොමු කළා ඒක හොඳට කරගන්න. හැබැයි ලෝකෙට පේන්න ඇති වෙන්න මෙහෙම භාවනා කරන කෙනෙක් සීල් රකින්න කෙනෙක් බව ලෝකෙට පේන්න ඇති වෙන්න ලෝකයේත් එක්ක ඉන්න වෙලාවේදී හොඳට විනෝදයෙන් ඉන්න උත්සාහ කරන්න. එතකොට දන්නේම නැතුව තමන්ගේ වැඩේ හරි ලේසියෙන් කරගන්න පුළුවන්. පැවිදි වෙනවා කියලා කියන්නේ විශේෂයෙන්ම සීලය ඉහළ සීලයකට යන එකනේ. ඒකට අත්‍යවශ්‍යම දෙයක් තමයි දැන් සමාදන් වෙලා ඉන සීලය උපරිමයෙන්ම රකින්න එක. ඒ වගේම භාවනාවත් උපරිමයෙන්ම කරගන්න එක. ලැබෙන හැම මොහොතකදීම උපරිමයෙන් භාවනාව කරගන්න ඕන මේ දෙකටම උදව් වෙනවා. අතර කෝස් එක ඉවර වෙන දවසේදීම ඕනනම් පැවිදි වෙන්නත් පුළුවන්. හොඳයි.
එහෙමයි ස්වාමින් වහන්සේ. තව කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අර Zoom අත උසවලා ප්‍රශ්න ඉදිරිපත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නදීප් වාචික ප්‍රශ්න නැහැ වගේ මම ඒ නිසා ඔබට බාර දෙනවා ප්‍රෝග්‍රෑම් එක. තෙරුවන් සරණයි.
නිර්වාණ සරණයි නන්දා බොහොමත්ම පිං. එහෙනම් අද දිනේත් අපි පුරුදු ලෙස වැඩසටහන සමාප්ති කිරීමටයි සූදානම් වන්නේ පුණ්‍යානුමෝදනාවෙන්. ඒ සඳහා පත්මානන්දට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කරන ලෙස. බොහොමත් පිං ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. පත්මානන්දා ඔබට
බොහොම පිං. නදී අවසරයි ස්වාමීන් වහන්ස, අපට අද ඉතා වටිනා ධර්ම දේශනාවක් අසන්න ලැබුණා. ඒ වගේම ඔබ වහන්සේ අපගේ තියෙන ගැටලු අපට ඉතා සාර්ථකව විසඳලා දුන්නා. ඉතින් ඇත්තම ඒ පිළිබඳ ඔබ වහන්සේට අනේක වාරයක් පින් අනුමෝදනා කරනවා. ඉතින් ඔබ සියලු දෙනාත් නිස්සරණ වනේ සියලුම ස්වාමීන් වහන්සේලාත් ලොකු ස්වාමීන් වහන්සේලාත් ලොකු ස්වාමීන් වහන්සේලාත් අපහා සම්බන්ධ වන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගේ ප්‍රාර්ථනා බෝධියකින් මේ සසර ගමන කෙළවර කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. අප විසින් මේ කරන ලද ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අසන ලද මේ කුසල කර්මයද මේ සඳහා උපකාරී වේවායි අප ප්‍රාර්ථනා කරමු. මේ අප සැමටමත් ඔබ සහභාගී වන ඔබ සියලු දෙනාටත් මේ සසර ගමන කෙළවර කර ගැනීමට ඉක්මනින්ම හැකි වේවායි ප්‍රාර්ථනා කරමු. අපි දැන් අපේ අපේ දෙවියන්ට සහ අපේ මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මන්සදා. අපේ මියගිය නෑයින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අවසරයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට වන්දනා කිරීමට අවසරද?
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති.
සුඛී හවතු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
සුඛී හවතු.
ද්විතියම්පි ඕකාස කමාමි බන්ති.
සුඛී හවතු.
තතියම්පි ඕකාස කමාමි බන්ති.
සුඛී හවතු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
දැන් අපි මේ පැත්තෙන් විසන් දෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.